අපේ ප්‍රශ්නයක් ඇහුවා ආයතන ගැන ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද උක කරන්නේ කොහොමද කියන්නේ ඔක හුඟක් තැන්වල සඳහන් වෙනා ඉන්ද්‍රිය සංවර සීලය ආයතන සංවර සීලය ආර්ය මාර්ගයට උදව් වෙන ආයතන ගැන බලන්නේ කොහොමද ඉන්ද්‍රිය කිව්වොත් ආයතන කිව්වොත් එතන අපි දන්නවා සල ආයතන කියලා තියෙනවා ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය දැන් මේ ලෝකේ ගැන මොනවා හරි මේ වෙනකන් දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඔය හය හයෙන් එකක් හරි කීපයක් හරි දව කරගෙන දැනගත්තු දැනුම හෙයි ඊට වෙනස් විදිහකට ගත්තු දැනුමක් එහෙම තියෙනවද මේ වෙනකම් මේ ජීවිතේ එකතු කරගත්තා නම් දැනට දන්න ඔක්කොම දැනුම වෙන්න පුළුවන් ඒකට ධර්ම දැනුමක් අදාළයි ධර්මය ගැන මොනවා හරි දැනගත්තා නම් ඒකත් කාගෙන් හරි අහලා හරි කියවලා හරි නේද මේ ආයතන 6 හරහමයි ඒවත් එකතු කරගෙන තියෙන්නේ. එතකොට යම් කිසි දෙයක් දන්නවනම් දැනගත්තනම් මේ දැනගෙන තියෙන්නේ ආයතන හරහමයි. එතකොට මේ ආයතන හරහ දැනගත්තේ මොනවද? කොහොමද දැනගත්තේ? කියන එක ගැන නුවණින් හොයලා බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විශේෂයෙන් ආයතන ගැන දැන් මහා සලායතනික සූත්‍රය සලායතන ගැනම දෙක් කරපු දේශනාව මහා සලායතනික සූත්‍රය ඒකේ ඒකේ කියන්නේ මේ ආයතන හය ගැන ආයතන හය කාන්දරක් මොනවද ඇදලා ගන්න? ඇසට නම් රූප, කන නම් ශබ්ද, නාසය නම් ගඳ සුවඳ, දිව නම් රස, කය නම් ස්පර්ශ, මනස නම් ධම්ම කියලා කියන ධම්මාරම්ම. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ආයතන හය ඒවට කියන අභ්‍යන්තර ආයතන කියලා අජ්ජත් ඒවට අරමුණු කරන ඒවට කියන බහිද්ධ ආයතන නැත්නම් බාහිර ආයතන කියලා නේද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම දැන් ඇත්තටම හයයි කිව්වට ඔය 12ටම තමයි ඔය කියන්නේ ඇසයි රූපයි දෙකම වැටෙනවා චක්ක ආයතන කියන ඒ කියන්නේ අපිට රූප ආයතනෙන්තරව ඇස ගැන කතා කරන්නත් බෑ ඇසෙන්තරව රූප ගැන එහෙම දැනගන්න රූප ගැන කතා කරන්නත් බෑ ඒ දෙකම එකට යෙදෙනවා ඒ වගේ කන ගත්තොත් සෝත ආයතනය කියනකොට කනෙන්තරව ශබ්ද ගැන කතා කරන්න බෑ කනක් නොතිබුණ කෙනෙකුට සද්ද ගැන කිව්වට වැඩක් තියෙනවද නෑ එයා කවදාවත් සද්ද අහලා නැත්තම් කියා දෙන්න පුළුවන් වෙයි සද්ද මේ වගේ කියලා දැන් ඔකේ කනෙන්තරව ශබ්ද ගැන කතා කරන්න බෑ ශබ්ද වලින්තරව කනක් ගැන කතා කරන්නත් බෑ දැන් අහන්න කිසිම සද්දයක් නැති උඩා නම් අපිට කනක් තියෙනවා කියන එකට තේරුමක් තියෙනවද තේරුමක් නෑ නේද ඒ ආයතන දෙක එකට ගිනේ. අන කියන එකට අර්ථයක් එන්නේ ශබ්ද තියෙනවා. ශබ්ද වලට අර්ථයක් එන්නේ කනක් තියෙනවා. ওই දෙකෙන් එකක් පෙරතීමක් නැහැ. ඒ වගේමයි අනිත් ආයතන ඒ හයටම මේ විදිහට තේරුණා. නාසයට ගාන ආරම්භන, දිවට රස ආරම්භන කයට පොට්ටබ්බ ආරම්මන ස්පර්ශ කියන ඒවා මනට ධම්මාරම්මන. එතකොට ඔය දෙකම එකට යෙදෙන්නේ. ඒ කියන්නේ එකක් නිරුද්ධ වෙලා අනිත් එක ගැන කතා කරන්න බෑ. පැහැදිලිද? කියන්නේ අපිට අභ්‍යන්තර ආයතන ගැන කතා කරන්න බෑ, බාහිර අරමුණු නැත්නම් බාහිර ආයතන වලින් තොරව. බාහිර අරමුණු ගැන කතා කරන්න බෑ, අභ්‍යන්තර ආයතන වලින් තොරව. මොකද ඇහැ කියලා කතා කළොත් ඇහෙන් දැනගන්න රූපත් එක්ක තමයි ඇහැට අර්ථයක් තියෙන්නේ. ඇහෙන් දැනගන්න රූප නොතිබුණා නම් එහෙම ඇහක් ගැන කතා කරලා වැඩක් නැහැ නේද? ඇහෙන් දැනගන්න රූප නොයදුනා නම් ඇහක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම රූප ගැන කතා කරලා වැඩක් නැහැ ඇහක් නොතිබුණා. හරියට අන්දාය වර්ණ එක එක පාට ගැන කතා කරනවා. උත්පත්තියෙන්ම අන්ධ වුණා නම් එයාට පාටවල අර්ථයක් තියෙයි නැහැ. එහෙන් ඇති වෙන කාම ලෝකයක් නැහැ. අන්ධ කෙනාට වර්ණවලට ආසාවක් ඇති වෙන්න බෑ. මොකද වර්ණ තියනවා කියලා දන්නේ නේද? අන්ධ කෙනෙකුට කියා දෙන්න පුළුවන් ද මෙන්න මේක කොළ පාට කියලා? එයාට කවදාවත් කොළ පාට කාම වස්තුවක් වෙන්නේ නැහැ. මොකද එයාගේ ලෝකෙට ඒක නැහැ. තේරුණා? ඒත් කාම ඇහෙන් දැනගන්න කාම වස්තු යෙදෙන්නේ ඇහැ නැත්. ඇහැ නිරුද්ධ. ඉඳගන්න නෙමෙයි ඉතින් දැනගන්න බෑ. ඉඳින්න කලින් දැනගන්න එපා තියෙනවා. නේද? මෙහෙම දෙයක් කියන එක යාගේ ලෝකේ නැහැ. කහ පාට කියන එක යාගේ ලෝකේ නැහැ. රතු පාට කියන එක යාගේ ලෝකේ නැහැ. නේද? කිසිම වර්ණයක් යාගේ ලෝකෙට නැහැ. ඇහැ කියන එක ඉපදිලා නැත්තම්.
ඒ වර්ණයේ විතරද?
ඔය ඇහැට අරමුණ වෙන වර්ණේ. වෙන මොනවාද ඇහැට අරමුණ? ගහක් කියන එක ඇහෙන් ගන්න එකක් නෙමෙයි. ඇහැට පුළුවන් වර්ණ ස්වභාවය ගන්න විතරයි. අල්ලලා බලන්න පුළුවන්. ඒක ඇහැ තියාගෙන අල්ලලා බැලුවොත් ගහක් තියෙන වෙන කාය ස්පර්ශයට දැනෙන ස්වභාවයන් ටික දැනගන්න පුළුවන්. දැන් ගහක කොළයක් ඇල්ලුවොත් එක විදිහකට දැනේ, මලක් ඇල්ලුවොත් එක විදිහකට දැනේ, ඔය කඳ අතු ඇල්ලුවොත් එක විදිහකට දැනේ නේද? ඒක ඒත් දැනගන්නේ ගහ කියලා නෙමෙයි. කාය ස්පර්ශයට දැනෙන තද ගති, බුරුල් ගති නේද? කට්ටක් තිබුණොත් නැනේ ඒ වගේ ගති දැනගන්නවා මිසක් ප්‍රශ්නයක් සිතලත් දැනගනි. පාට දැනගනිද? ඇහේ කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ එහෙම. ඒ කියන්නේ ඇහෙන් අරමුණු කරන කිසිම දෙයක් අරමුණු කිරීමේ හැකියාව නැහැ. ඇහැක් ඉපදුන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඇහෙන් තොරව වර්ණ රූප ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඒක හරියට අන්ධයාට පාට ගැන කියා දෙන්න යනවා වගේ. පුළුවන්ද කියලා බලන්න. දැන් අන්ධ උත්පත්තියෙන්ම අන්ධ කෙනෙක් අහනවා කොළ පාට කියන්නේ මොකක්ද? කොහොමද තේරුම් කරන්නේ? පුළුවන් වේද කියා දෙන්න. උත්සාහ කරලා බලන්න. ඉතින් Taman අන්ධ වෙලා බලන්න ඕන. ඒ කියන්නේ හැය අන්ධ කරගන්න නෙමෙයි. නුවන් මගේ ඇස් පෙනුම් පැත්තක් මොන වගේ තත්ත්වයක් තියෙයි. ඒ වගේම හිතන්න පුළුවන් මේ කන වැඩ කළේ නැත්තම් නේද? ශබ්ද නේද? එහෙනම් කොච්චර ශබ්ද තිබුණත් හොඳට භාවනා කරන්න පුළුවන් නේද? ආටවත් disturb කරන්න බෑ. ඈ? ඒ කනක් ඉපදුන් නැත්නම් ශබ්ද ආයතනෙට අර්ථයක් නැහැ. ඇහක් ඉපදුන් නැත්නම් ඒ රූප ආයතනෙට අර්ථයක් නැහැ කියන්නේ වර්ණ ඇහෙන් දැක්කම රූපවලට. එතකොට ඇහ තියෙනකම් විතරයි රූපවලට අර්ථයක් තියෙන්නේ වර්ණ රූපවලට ඇහෙන් දැක්කම රූපවලට. කන තියෙනකම් විතරයි ශබ්ද රූපවලට අර්ථයක් තියෙන්නේ. නේද? මේ තියෙනකොට කියන එකේ තේරුම් ගන්න මේකේ මතකයක් හරි තිබුණත් ඒ ඇති. ඒ කියන්නේ දැන් අසන්ද වුණාට කලින් ඇස් පෙනිලා තියෙනවා නම් එයාට පුළුවන්. අරක සිහි කරගෙන මේ වගේ දෙයක් කොයි කියන්නේ කියලා ඒක හිතෙන් මන ධම්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම මතකයක්වත් නැත්තම් කලින් ඇහැ පාවිච්චි කරපු මතකයක්වත් නැත්තම් එයාට පුළුවන් කමක් නෑ වර්ණය කියන්නේ මොකද්ද කියලා නේද අදහසක්වත් ඇති කරගන්න. එතකොට ඒ ලෝකය නෑ එයාට. වර්ණ වලින් හැදෙන ලෝකය නෑ. කන ඇහෙන්නේ නැති කෙනාට ශබ්ද වලින් හැදෙන ලෝකය නෑ. නේද? දැන් ඔහොම කියනකොට හිතෙන්න පුළුවන් එහෙනම් අන්ධ කෙනාට වීරි කෙනාට තමයි මේ වැඩේ ලේසි කියලා. එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතන්න යන්නත් එපා. මොකද එහෙම හිතන්න ගියොත් එහෙනම් ලේසිම වැඩේ ඉවන් දකින්න ඇහැ අන්ධ කරගන්න එක. කන ඇහෙන්නේ නැති කරගන්න එක. ඔහොම ගිහින් ගිහින් අන්තිමටයි එහෙනම් කරන්න තියෙන්නේ දිවි නහ ගන්න. ඒතර ආයතන පහම ඉවරයි. ඒ වෙලාවේ ක්‍රමයේ කියලා. එහෙම දකින අවබෝධ කරන නිවනක් නෙවෙයි මේක. ඒකයි මේ නුවණින් විමසන්න ඕනේ කියන්නේ. එතකොට ඇහෙන් කරන වැඩේ මොකද්ද? ඇහෙන් කරන වැඩේ දැකීම. නේද? රූප තමයි දකින්නේ. දැකීමනේ කෘත්‍යය. දස්සන කෘති එහෙම කණෙන් කරන වැඩේ මොකද්ද? ඇසීම අහන එක ශ්‍රවණය කියලා කියනවා නේද? සෝත ඒ ඇසීමේ කෘත්‍ය තමයි කණෙන් කරන්නේ. එතකොට එහෙම කරන කෘත්‍ය කණෙන් කරන්න පුළුවන්. දකීම එහෙම කරන වැඩේ කණෙන් දකින්න පුළුවන්. කණෙන් පුළුවන් අහන්න විතරයි. ඇසෙන් පුළුවන් දැකීම කරන්න, ඇසෙන් පුළුවන් ද ඇසීම කරන්න. එහෙන් පුළුවන් කමකුත් නැහැ නේද? එහෙන් කරන්න පුළුවන් වැඩකුත් තියෙනවා, කරන්න බැරි වැඩක් තියෙනවා. අපි ඇහැ තේරුම් ගන්නකොට ඕවා තේරුම් ගන්නවා. එතකොට එහෙන් අපි දන්න කරන්න පුළුවන් වැඩේ තමයි දැකීම. කරන්න බැරි වැඩක් තමයි ඇසි. ඒ කියන්නේ වෙන ආයතනකින් කරන එකක් චක්කායතනෙන් කරන්න බෑ. චක්කායතනය කියන ඇස කියන ආයතනෙට පුළුවන් දැකීම, දස්සන කෘත්‍යය. දැකීමේ ක්‍රියාව. දැකීමේ ක්‍රියාවට අමතරව අනිත් ආයතන වලින් කරන එක ක්‍රියාවක්වත් එහෙන් කරන්න බෑ. මොනවාද අනිත් ක්‍රියා? ඇසීම. එහෙන් දැකීම කරනවා. ඊට අමතරව තියෙන ක්‍රියා තමයි ඇසීමේ ක්‍රියාව. කණේ ඝන ගඳ සුමඳ දැනගන්න ගාහන අම්මන ලබා ගැනීම හැකියාව නාසය. ඒවා ඇහෙන් කරන්න බෑ. රස දැනීමේ ප්‍රත්‍ය ඇහෙන් කරන්න බෑ. නේද? ස්පර්ශ දැනීමේ ක්‍රත්‍ය ඇහෙන් කරන්න බෑ. මෙහෙ මොකක් හරි වැදුනොත් එහෙම රොඩක් ගියොත් එහෙම මොකද කරන්නේ? ඒක දැනෙන්නේ නැද්ද? ඒක කය ඒ බාහිර. නෑ එහෙම කරන්න බෑ කිව්වේ දැනීම නේ. ස්පර්ශයෙන් බැයිද පුළුවන්? දැකීම තමයි. රොඩක් ගිය රොඩ පේනවද දැනෙනවද? දැනෙනවා. දැනෙනවා කියන්නේ දස්සන කෘත්‍ය නෙමෙයි, දැකීමේ කෘත්‍ය නෙමෙයි. දැකීම නෙමෙයි වෙන්නේ නේද? දැනීම වෙන්නේ කාය ස්පර්ශය. ඒ කියන්නේ කාය ආයතනෙ වැඩ කළා මිසක් චක්ක ආයතනෙ වැඩ කළා නෙවෙයි. ඇහැට පීඩාවක් රිදීමක් දැනෙන්නේ කාය ස්පර්ශය වැඩ කිරීමෙන් මිසක් දර්ශන කෘත්‍ය දර්ශනය වීමක් නෙමෙයි. දැකීමේ කෘත්‍යෙ නෙවෙයි. ඒකට කාය ආයතනෙ වැඩ කළා. එහෙනම් ඇහෙන් දැනීම කරන්න බෑ. දැනීම කරලා තියෙන්නේ කාය ආයතනෙ. චක්ක ආයතනෙ නෙමෙයි. ඒකත් තේරුම් ගන්න. පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් පැහැදිලි කරගන්න. මොන නුවණින් විමසන්න ඕන වෙන විදිහක් නැහැ පැහැදිලි කරගන්න. මේ කියන දේ එහෙමම පිළිගන්න හරියන්නේ. මොකද තමන්ගේ නුවණින් විමසන්න ඕන. ඒ ඒ ආයතනෙට මේ ඇහැට පුළුවන් දැකීම විතරණි කරන්න. කනට පුළුවන් ඇසීම විතරණි. එහිඳ තමයි කිව්වේ දකින්න දෙයක් නැත්නම් ඇහැ තියෙන එකේ වැඩක්. දකින්න දෙයක් නැත්නම් ඇහක් මොකටද නේ? දැන් එක නිකන් උපමාවක් ගත්තොත් මහා ඝන අන්ධකාරයක් නම් තියෙනවා. කිසියම් වර්ණයක් දකින්න පුළුවන්ද? බැහැ. නේද? එතකොට ඇහක් තිබිලා වැඩක් තියෙනවද? එතකොට නම් ඇහ කවුරු හරි ඉල්ලුවොත් දීලා දාන්න පුළුවන්. අපිට ගන්න වැඩක් නෑ. ඒ වගේ ස්වභාවයක් තිබුණා. එතකොට ඇහට තණ්හා කරයිද එහෙම තිබුණා? නෑ. අය ඇහෙන් ගන්න වැඩක් නැත්තා ඉතින්. නේද? දකින්න කිසිම දෙයක් නැත්තා. එතකොට ඇහැක් කියන එක උපද්දන්න ආසාවක් ඇති වෙයි නෑ. ඒ වගේ හිතන ශබ්ද කියන ටික නොයදුනා නම් එහෙම කණෙන් ගන්න වැඩක් නෑ. එතකොට කනකට තණ්හා කරයිද නෑ. දැන් ওই විදිහට හිතන්න පුළුවන් නේද? අර ආරම්මන වලින් තොරව, ඒ කියන්නේ බාහිර ආයතන අරමුණු වෙන දේවල් වලින් තොරව අභ්‍යන්තර ආයතනයක් ගැන කතා කරන්න බෑ කිව්වේ ඒකයි. ඒක තේරුමක් නෑ. හරි. චක්කායතනයයි රූපායතනයයි එකට යෙදෙන්නේ. කියන්නේ ඇහැට අරමුණු වෙන රූප එකන අදහස් කරනවා.
සෝතායතනයයි සද්දායතනයයි එකට යෙදෙන්නේ.
සෝත කියන්නේ කන, ශබ්ද කියන්නේ කනට අරමුණු කරන්න පුළුවන් දේවල්.
නේ. ඇසීමේ ක්‍රියාව කියලා කිව්වේ දැන් අහන්න පුළුවන් සද්දනේ
නේද? ඒතර මේ කණෙන් අහන්න පුළුවන් සද්ද නැත්නම් කනක් තිබිලා වැඩක් තියෙනවද? නැහැ. නෑ. ආයතන භාවනා කරන්න ආයතන ගැන හිතට අවබෝධ කරගන්න. පිරිසිඳ දකින්න කියන පරිඤ්ඤය. පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න නැතුව භාවනා කරන්න බෑ. එන්නේ ඇහැ කියන්නේ මොකද්ද කියලා හොඳට අවබෝධ කරගන්න. එතකොට ඇහැට කරන්න පුළුවන් කෘත්‍ය මොකද්ද? කරන්න බැරි දේ මොකද්ද? ඒක හරියට දැනගත්තොත් අපි රැවටෙන්නේ නෑ නේද? හරියට දන්නේ නැති කෙනාව රවට්ටන්න පුළුවන්. අපිව රවට්ටන්න පුළුවන් වෙලා තියෙන්නේ හරියට දන්නේ නැති හින්දා. ඒ රවට්ටන්න පුළුවන් හින්දා තමයි රැවටිලා තියෙන්නේ. මුලා වෙලා. මුලා වුණ හින්දා තමයි සසරේ යන්නේ. මෙච්චර කල් සසරේ ආවේ මුලා වුණ හින්දා. මුලා වුණේ මුලා කරන්න පුළුවන්කම අපිම හදලා දීපු හින්දා. නේද? කවුරුවත් කරපු වැඩක් නෙවෙයි. තමන්මයි මෝඩකම හදාගෙන තියෙන්නේ. මුලා වෙන්න අවශ්‍ය කරුණු ටික හදලා දීලා තින්නේ තමයි. වෙන කවුරුවත් කරපු වැඩ නෙවෙයි. එතකොට ඕවා ඇති උනේ කොහොමද කියන එක නුවණින් දකින්න තමයි මේ ධර්මය තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. එහෙමම කියලා තියෙනවා. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ මහා සලායතන සූත්‍රයේ කියවුවේ චක්කෝන් ධික්කවේ ඥානං පස්සං යථා භූතං. සාමාන්‍ය සත්‍යය චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. දන්නේත් නැහැ, දැකලත් නැහැ යථා භූත ස්වභාවය ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි අජානං අපස්සං යථා භූතං වුණොත් මේ හැගෙන එයා සසරේ යනවා. එයා දුකටපත් වෙනවා. එයාගේ තණ්හාව වැඩෙනවා. තණ්හා පවද්දති. එහෙන් දැනගන්න රූපවල ඇලෙනවා, බැඳෙනවා, දැස ගන්නවා, මුලා වෙනවා, සිහි මුලා වෙනවා. එහෙන් දැනගන්න රූපවල ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා
වෙනවා.
එතකොට අන්න කාමච්ඡන්දයට අහු වෙන්න පටන් ගන්නවා. ඇයි? දැන් එහෙන් දකින රූපවල නියම ස්වභාවය දැක්කේ නැහැ. සිහි මුලා වුණා. සිහි මුලා වුණාම ඇත්ත ඇති හැටි දකින්න බෑ නේද? සිහි මුලා වුණාම මොකද වෙන්නේ? අන්න
ඒක දැස ගන්නවා.
ඔව්. ඇහෙත් ඇලෙනවා, ඇහෙත් බාර ගන්නවා, ඇහි ආස්වාදෙත් විඳිනවා, රූපයේ ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම ආස්වාදානුපස්සී විහෙරති. ඒ රූපේ ආස්වාදේ. ඒක ආස්වාදානුපස්සී විහෙරති වෙන්නේ මේ ඇහැගෙන රූප ගැන සිහි මුලා වුණා. සිහි මුලා වෙනවා කියන්නේ ඇත්ත ඇති හැටි දන්නවා. නේද? එතකොට එහෙම කෙනාට කියනවා ඔන්න තණ්හා පවද්දති. තණ්හාව වර්ධනය වෙනවා. පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. ආයි තින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. ඒ කියන්නේ ආය ආය පංච උපාදානස්කන්ධ රස කරමින් ඉන්නවා. රස කරමින් යනවා මේ සංසාරය. පංච උපාදානස්කන්ධ. මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. කවුද ඔය රස කර කර යන්නේ? මේ ඇහැ පිරිසිඳ දකින්නේ නැති කෙනා. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. රූපං අජානං අපස්සං යථා භූතං. එයා ඇහැ ගැන රූප ගැන ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා, ඒවට තණ්හා කරනවා. එයා තමයි මේ පංච උපාදානස්කන්ධ රස කරමින් යන්නේ. හරි. එතකොට ඒ ඇහැ ගැන රූප ගැන ඥානං පස්සං යථා භූතං දැනගත්තු දැක්කොත් ඇත්ත ඇති හැටි. එයා ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ
නැහැ.
කෙනෙක් ඇහැගෙන ඇහෙන් දැනගන්න රූප ගැන. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එහෙම වුණොත් එයාගේ තණ්හාව වැඩෙන්නේ නැහැ. වර්ධනය වෙන්නේ නැහැ. එයා පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැහැ. ආයිතින් පංච උපාදානස්කන්ධ අපචයනක. තත මේ පංච උපාදාන කන්ද කියනකොට තව විදිහකට අපි කෙටියෙන් දන්නවා දුක කියලා. තත මේ ආයතන ගැන ඇත්ත ඇති හැටි නොදන්න නොදකින කෙනා දුක රස කරනවා, සසරේ යනවා. මේවා ගැන ඇත්ත ඇති හැටි දකින කෙනා ඒ දුක රස කරන එක නවත්තන. සසරෙන් නිදෙන මාර්ගයට වැටෙනවා. සාස්ස හෝති සම්මාදිට්ඨිය කියන එයාගේ සම්මාදිට්ඨිය ඇති වෙනවා. මේ සම්මාදිට්ඨිය කියන්නේ සසරෙන් ගැලවෙන සම්මාදිට්ඨිය. يعني ලෝකෝත්තර පංචතුසක්ඛ සම්මාදිට්ඨිය. ඒකට ඒක ඇති කරගන්න නම් ඇහැගෙන දැනගන්න ඕන, ඇහෙන් දැනගන්න, රූපගෙන දැනගන්න ඕන, පිරිසිඳ දැනගන්න ඕන. ඒ නිසා හටගන්න චක්කු විඥාණය ගැන පිරිසිඳ දැනගන්න. රෝවත් සඳහන් වෙනවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා. ඒකට ඒව ගැන පිරිසිඳ දැනගන්න. ඕවා ගැන නොදන්න කමමයි සසර යන්න හේතුව, නැත්තම් දුක් රස කරන්න හේතුව. ඒකට දුකෙන් මිදෙන මාර්ගයට වැටෙන්න නම් මේවා ගැන
දැනුවත් වෙන්න.
ඇත්ත ඇති හැටි දැනගන්න. නිකාම් මොනවා හරි දැනගන්න නෙමෙයි. යථාභූත ඥානෙ ඇති කරගන්න. ඒකට යථාභූත ඥානෙ ඇති කරගන්න නම් ඔවා ගැන හොයන්න ඕනේ. හොයන විදිහක් තමයි දැන් කිව්වේ. ඇහැට කරන්න පුළුවන් මොනවද කියලා හොඳට නුවණින් හොයන්න ඕනේ. ඒකට අපි රැවටෙන්නේ ඇහැට කරන්න බැරි වැඩක් කළා කියලා. නේද? හැට කරන්න පුළුවන් මෙච්චරයි කියලා හරියටම දැනගත්තාම එහෙන් සද්ද ඇහුවා කියලා රැවටෙන්නේ නැහැ. හැට පුළුවන් දස්සන කෘත්‍ය විතරනම් දැකීම විතරනම් කරන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් මං එහෙන් මේ සද්ද ඇහුවා කියලා ඒක බොරුවක් කියලා තේරෙනවා. එහෙන් ගඳ සුවඳ බැලුවා, එහෙන් රස බැලුවා, එහෙන් ස්පර්ශ කළා කිව්වොත් ඒක මුලාවකින් කියපු මුසාවක්, බොරුවක්. නේද? කොච්චර ඇත්ත කියලා කිව්වත් මේක බොරුවක්. සිහි මුලා වීමක් කියලා දැනගන්නවා නේද? ආව දැන් කතා කරන එකෙන් යන්නකො. තව තව වචන අවශ්‍ය වෙනකොට ගන්න. දැන් ඇහෙන් එතකොට දැනගත්තු දෙයක් දැන් Taman සාමාන්‍ය ජීවිතේදී ඇහෙන් දැකපු දේ අහන්න ගිහිල්ලා තියෙනවා. එහෙම හබහම නම් නැහැ කියනවා නේද? ඇහෙන් දැකපු දේක ගඳ සුවඳ බලන්න ගිහිල්ලා තියෙනවද? නැහැ. හොඳටම විශ්වාසයි. එහෙන් දැකපු දේ රස බලලා තියෙනවද?
ඔව්.
කන්න කෑමක් ඉඟාන. ඇස් දෙක පියාගෙනද කාලා තියෙන්නේ මෙච්චර කල්? එහෙන් දැකපු දේ අල්ලලා බලලා තියෙනවද? දැන් එතකොට එහෙන් කරන වැඩේ වෙන ආයතන වලින් කරන්න පුළුවන් කියන දෘෂ්ටියකට ගිහිල්ලා නේ. එහෙම මතයක නෙමෙයිද ජීවත් වෙලා තියෙන්නේ.
ඒක තමයි මුලාව.
දැන් සංසාරේ ආපු එක පුදුමයක්ද නැද්ද? ආයතන වල ඉරිසිඳ දැකලාද? සිහි මුලා වෙලා නැද්ද? ඇත්ත ඇති හැටි දැකලාද? ඇත්ත ඇති හැටි දැක්කනම් සසරේ ඉන්නේ නැහැ. දුක් විඳින්නේ. ඉස්සෙල්ලා මුලාවෙන් මිදෙන්න නම් මුලින්ම තමන් මුලා වෙලා කියන එක තේරුම් ගන්න ඕනේ. අපි ඔක්කොම දන්නවා නේ වායිති කරන්න දෙයක් නැහැ. දන්නවා නේ ඔක්කොම. හැබැයි සසරෙත් යනවා. එච්චර ධර්මයක් දන්නවා ඒ වුණාට දුක් රැස් කරනවා සසරෙත්. කොට අඬා ඉන්න අර ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස ඔක්කොටම අහු වෙලා නේද? කියන්නේ නම් අපි භාවනා කරනවා, අපි ධර්මයේ දන්නවා, ඔක්කොම දන්නවා අනිත් අයට වඩා. ඒ වුණාට අර විඳින දුක් වලින් නම් ගැලවිලා නැහැ. සසරෙන් ගැලවිලත් නැහැ. එතකොට ඒක වෙන්න හේතුවක් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ආයතන පිරිසිඳ දකින්න නම් අපි තේරුම් ගන්න ඕන අපි ආයතනවල මුලා උනහින්දයි මේ දුක් රැස් කරන්නේ. පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ. සසරේ යන්නේ මෙච්චර කල් මෙරි මෙරි ඉපදීපදී ඇවිල්ලා තියෙන්නේ ඕවයි ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දා. අපි හිතාගෙන හිටියට නේද? මගේ ආයතන ටිකනේ ඉතින් මං ඕක දන්නේ නැද්ද කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ දන්න හරිය හින්දා තමයි සසරේ ඇවිල්ලා තියෙන්නේ දුක් විඳලා තියෙන්නේ. එතකොට ඇහැ පාවිච්චි කිරීමේදී අපි සිහි මුලා වෙනවද නැද්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්නවා. මෙච්චර කල් ඇහැ පාවිච්චි කරනකොට සිහි මුලා වෙලාද නැද්ද? එහෙන් දකින රූප ගැන සිහි මුලා වෙලාද නැද්ද? අනෙන් අහන සද්ද ගැන සිහි මුලා වෙලාද නැද්ද? ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැකලාද නැද්ද අපි ඒව පාවිච්චි කරගත්තේ. දැන් සිහි මුලා නොවුනනම් ඇහෙන් දකින දේ රස බලන්නේ ඇයිද? ඇහෙන් දකින දේ ස්පර්ශ කරන්නේ ඇයිද? ඇහෙන් දකින දේ ගඳ සුවඳ බලන්නේ ඇයිද? ඇහෙන් දැනගන්න පුළුවන් වර්ණ ස්වභාවයක් විතරයි. දැන් වර්ණය කියන එක අල්ලන්න පුළුවන්. කොළපාට කියන එක අල්ලලා බලලා කියන්න පුළුවන්ද මේ කොළපාට කියන? වෙනසක් දැනෙයිද? ඇස් දෙක පියාගෙන අල්ලලා බලන්න මොන පාටද කියලා. දැන් පුළුවන් කමක් නැහැ නේද කිසිම වර්ණයක් දැනගන්න? එහෙනම් ඇයි අපි ඇහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියලා හිතුවේ? එහෙම හිතෙනවා නේද? ඇහෙන් දැකපු දේ අල්ලලා බලන්න පුළුවන් කියලා හිතෙනවා නේද? එහෙම නේද ජීවත් වෙන්නේ? ඒකට දැන් ඒකෙන් මිදෙන්න නම් ඒ කියන්නේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ එතන මොකද්ද මේ රැවටිලාද? රැවටීමක් තියනවාද? මුලා වෙලා කියන එක දැනගන්න ඕනේ. ඒක තමයි මුලාවක ඉන්නවා කියලා දැනගත්තු දවසක තමයි මුලාවකින් මිදෙන්න අඩු ගන්න උත්සාහයක් තියෙන්නේ. නේද? ඒකට මේ හැඟ විලා තියෙන යටපත් වෙලා තියෙන සත්‍ය කෙනෙකුට දකින්න බෑ. ඔබ බුදු කෙනෙක් තමයි සර්වඥතා ඥාණයෙන් දැකලා පැහැදිලි කරලා දෙන්නේ. මේකයි ඇත්ත සබහා. ඒක තමයි ලෝකයාට දේශනා කරන්නේ ධර්මය කියලා. ඒ බුදු කෙනෙක් දේශනා කරන ධර්මයෙන් අපිට උන අනුමාන ඥානයක් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරලමයි මේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් දැනට අපි රැවටුණාට මේ මුලාවෙන් මිදුණොත් මෙන්න මේ වගේ ස්වභාවයක් ඇති කියලා අඩුගානේ අනුමාන ඥානයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එදාට තමයි සම්මා දිට්ඨියෙන්නේ. මොකද එදාට තමයි අර මුලාවෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. දැක්මක් ඇති කරගන්න. එතකොට මුලාව කියන එක ඇහෙන් දැකපු දේ වෙන ආයතනකින් අත්දකින්න පුළුවන් කියලා හිතුවොත් මුලාවක් කියන එක දැන් නිකන් හිතා ගන්න පුළුවන් නේ. මේ හිතා ගන්නවත් පුළුවන් නම් ඒක ලොකු දැක්ම. ධර්මයක් අහපු නැති කෙනාට ඒක හිතා ගන්න බෑ. අනිත් පැත්තට අහයි ඇයි ඇහෙන් දැකපු දේ අල්ලන්න බෑ. යම් කිසි නුවණක් තියෙන හින්දා තමයි ඇහෙන් දකින දේ ඇහෙන් විතරයි කරන්න පුළුවන් කියලා නුවණක් එනවනම් ඒක ලොකු නුවණක්. එතන සාමාන්‍ය ලෝකේ තයිති දැක්මෙන් එහා ගිය අපිට කියනවා ලෝකෝත්තර ලෝකේ ඉක්මවා ගිය දැක්මක් කියලා. ඔයාලට ඇහෙන් දැකීම කියන එක තව ටිකක් නොවනින් බැලුවොත් පේයි අර ඡායා මාත්‍රයක් දැකීමක් විතරයි. ඡායා මාත්‍රය කියන්නේ අපි දැන් හිතමු වතුරේ ඇති වෙනවනේ සතහන. එක එක චිත්‍ර වැටෙනවනේ වතුරට. ගහක වෙන්න පුළුවන්, දේවල් දොරවල් හඳේ ඡායාව වෙන්න පුළුවන්. නේද? දැන් ඕවා ඇහෙන් දකින්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? නැත්නම් හැපෙන්නේ. ඇහෙන් පේන හේතු ටික යෙදුනා නම් ඒ වතුරේ ඇති වෙන ඡායා ටික දකින්න පුළුවන්. හඳ දැකලා ඇති නේද? වතුරේ. ඉරක් දැකලා ඇති. ඉර කෙලින් බලන්න බැහැ නේද? ඡායාවකින් තමයි බලන්නේ. නේද? දැන් ඒ දැකපු දේ අල්ලන්න පුළුවන්. ඒ වතුරේ ඇති වෙන ප්‍රතිබිම්බයක් නේ, ඡායා මට්ටමක් නේ. ඒක අල්ලන්න පුළුවන්ද? ඒක නම් බෑ කියලා කෙලින්ම කියනවා නේද? ඒකේ ගඳ සුවඳක් බලන්න පුළුවන්ද? හඳ මොන සුවඳද කියලා ගන්නවද? එහෙම නැත්නම් රසක් බලන්න පුළුවන්ද? බෑ. ඒක අර ඡායා මාත්‍රයක් විතරයි නේ. කාලා බලන්න පුළුවන්ද? පුළුවන් නම් බඩ පුරෝගන්නේ. වතුරේ ඇති වුණ ඡායාව. එතකොට පේනවා දැන් ඒකේ සද්දයක් අහන්න පුළුවන්ද? බැ. නේද? වතුරේ තියෙන සතහනේ ශබ්දයක්වත් දකින්නත් බැහැ. දැන් පේනවාද? ඔන්න දැන් ඇහෙන් දකින්න පුළුවන්ද ඒ සතහන? එකක් බැ කියලා ඉන්න. ඇහෙන් දකින්න පුළුවන්. දැන් නිදිමතේ අහගෙන ඉන්න එපා. හොඳට නුවණින් අහගෙන ඉන්න ඕන. වතුරේ තියෙන ඡායාව ඇහෙන් දකින්න පුළුවන්. කණෙන් ඒක අහන්න පුළුවන්ද සද්දේ? බෑ. ඒක ඡායාව නේද? නාසයෙන් අත් දකින්න පුළුවන්ද? ගඳක් සුවඳක් දැනෙනවද? නැහැ. නะ? රසක් දැනෙනවද? බලන්න පුළුවන්ද? බෑ. ස්පර්ශ කරන්න පුළුවන්ද අල්ලලා බලන්න? බෑ. හිතෙන් හිතන්න පුළුවන්ද? බෑ තමයි ඒක පුරුද්දට. කියාගෙන යන්න මේ පරුගණින් හිතන්න. හිතෙන් හිතන්න බැයිද දැන් වතුර කලින් දැකපු ඡායාව? වෙනවනේ දැන් මතක් කරගන්න බැයිද කලින් වතුරෙන් මෙහෙම ඡායාවක් දැක්ක කියලා? ඕ නිකන් බෑ බෑ ගන්න එපා එළුවෝ වගේ. හිතලා කියන්න. මම මේක වෙන්නේ අනුන්ගේ දැනුමෙන් වැඩක් නෑ. මේක තමන්ගේ දැනුම දැක්ම කරගන්න. නේද? කල්පනාවෙන් අහන්න ඕන නැත්තම් අහගෙන ඉන්න එපා යන්න අපර. නුවණින් මෙනෙහි කළොත් විතරයි මේ ඇත්ත දකින්න පුළුවන්. එතකොට බලන්න දැන් වතුරේ තියුණ ඡායාව ඇහැට අරමුණු වෙනවද නැද්ද? ඇහෙන් දකින්න පුළුවන්ද බැයිද?
පුළුවන්.
ඇහැ පේනවා නම් දකින්න පුළුවන්. නේද? අන්ධ කෙනෙකුට නම් බැ. ඇහැක් උපද්දන්න බැරි නම් දකින්න බැහැ. එතකොට ඒ දැක්ක දේ අපි දන්නවා කණෙන් අත් දකින්න පුළුවන්ද? බෑ. නාසයෙන් අත් දකින්න පුළුවන්ද? බෑ. දිවෙන් අත් දකින්න පුළුවන්ද? බෑ. කයෙන් අත් දකින්න පුළුවන්ද? බෑ. වතුරේ තියෙන ඡායාව නම් එහෙම බෑ. ඈ? අනිත් දෙකපු ඒවා එහෙම බෑයිද? බත් හිඟාන දකින්න කොටම මොන සුවඳද කියලා දැනিলা ඉවරයි. මොන රහද කියලා දැනিলা ඉවරයි. ස්පර්ශ කරනකොට මෙහෙම දැනෙයි කියලා දැනিলা ඉවරයි. එහෙමද නැද්ද? එහෙම නේද මෙච්චර කල්වත් දැකලා තියෙන්නේ? කොහොම හරි දැන් රැවටිලාද නැද්ද? රැවටිලා. එහෙන් දැකලා ඇහි කෘත්‍ය තේරුම් ගන්නෑ නේද? එහෙන් දැකලා අපි මොකද්ද කරගෙන තියෙන්නේ? ඒ ඇහෙන් දැකපු දේ අනිත් ඒවායින් අත්දකින්න පුළුවන් කරගන්න නේද? භක්තිගාන දැකපු ගමන් ඕකේ රස බලන්න පුළුවන්ද බැයිද? සුවඳ බලන්න පුළුවන්ද බැයිද? දැන් ඇහෙන් දැකපු දේ අනිත් ආයතන වලින් කරන්න පුළුවන් කරලාද බැයිද? පුළුවන් කරලා. අන්න ලෝකෙට අහුවෙලා. දුක සකස් කරන පංච උපාදාන ස්කන්ධ හදන මට්ටමට අහුවෙලා. අජානං අපස්සං යථා භූතං. දැන් ඇහෙන් දැනගන්න රූප ගැන ඇත්ත ඇති හැටි දැකලාද දැන්? නෑ. ඔකට කියන අජානං අපස්සං යථා භූතං. මොන්න සසර යන සත්වයාගේ සබහා මං කොච්චර කිව්වත් වැඩක් නැහැ. මං ලෝකෝත්තරයි. මං සෝවාන් වෙලා මන්ට සම්මාදිට්ඨිය තියෙනවා. ඇහැ පිසිඳ දැකලා නැහැ. ඇහෙන් දකින රූප ගැන පිරිසිඳ දැකලා නැහැ. ඈ ලෝකෙට අහු වෙනව නේද? දැන් ඔය කෑම පිඟාන හින්දා කෙලෙස් ඇති වෙන්නේ නැද්ද? දැන් බඩගිනි හින්දා ඉතින් තව වැඩිපුර ඇති. රාග දෝෂ මෝහ. ඔය කෑම පිඟාන ඇති දැන් අපිට කර්ම කරන්න. ගාන හින්දා පිනක් කරන්න බැයිද? පුළුවන්. කොහොමද කරන්න? කාට හරි දෙන්න ඕනේ නේද? මම බඩගින්නේ හිටියත් කරන්නේ මේක. තව කවුරු හරි බඩ පුරව ගන්න. පවක් ලෝභයක් අකුසලයක් කරන්න බැයිද? මේක මට මේ මම කන්න ඕන මේක තව කාටවත් දෙන්න බැහැ. ලෝභ ඇති කරගන්න පුළුවන් නේ. හිත එකම් කරගන්න බැයිද ඔක දිහා බලන්න? අමාරුයි පුළුවන්. අර ලෝභ දේශ දෙකෙන් මිදුණොත් පුළුවන්. ඒකටම හිත අරමුණු කරගෙන වෙන මොකකටවත් යන්න දෙන්නේ නැහැ. ඒකේ සමහර විට වර්ණ සතහන වෙන්න පුළුවන්, ඒ තියෙන ස්වභාවය වෙන්න පුළුවන්. ඒකටම හිත එකම් කරගෙන ඉන්න. සමහර විට ධානයක් වඩා ගන්න පුළුවන්. චිත්ත සමාධිය දියුණු කරගන්න. ඒක දැන් වචන ගොඩක් කියලා පේනවනේ ප්‍රත්‍යවේක්ෂ. දැන් අර සිහිය නොවන යෙදිලාද නැද්ද කියලා ඔය තමන්ම හොයාගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් ඔව දැනගන්නේ විඥාණයෙන් නේද? ඇහ නිසා දැනගන්නේ මන විඥාණයද? චක්කු විඥාණය. කන නිසා දැනගන්නේ සෝත විඥාණය. නාසය නිසා දැනගන්නේ ඝාන විඥානය. දිව නිසා දැනගන්නේ ජීවහා විඥානය. කය නිසා යම් කිසි දෙයක් දැනගන්නේ ස්පර්ශයක් ගැන කාය විඥානය. මනස නිසා දැනගන්නේ මනෝ විඥානය. ඒ විඥාණයෙන් තමයි දැනුවත් වුණා නම් දැනගන්නේ. හරි. විඥානයකට අහු වුණ නැත්නම් දැනගන්න බෑ. හරි. බත්තිගාන දන්නේ නැහැ මම බත්තිගාන කියලා. නේද? අපි එහෙත් දැකලා තමයි කියන්නේ මේ කතාව. අපේ විඥාණයට අහු වෙනවා. අපේ විඥාණයට අහු වුණේ එහෙන් දැකලා. නේද? එතකොට දැන් බත්තිගාන දැක්කොත් තෝක මොන සුවඳද මොන රසද ඒ වගේ අපිට අදහස් එනවා නේද? කෙලත් ගිලේ දැන් හොඳ ලස්සන රසට හදපු පත්තිගානක රූපයක් තියෙනවා. හොඳ කෑම නේද? ඕක දැක්කත් අපට අර ගති ටික එන්න පුළුවන් නේද? හොඳ කෑමක් හොඳ රස කෑමක් ලස්සන කෑමක්. ආත් මේ වගේ එකක් හදන්න ඕන. මේ වගේ එකක් කන්න ඕන. නෑ ඒකත් ඇහෙන් දැකලා නේද ඔය විස්තර ටික එන්නේ? දැක්කහම හොඳට කෑම ගැන හිතනවා නේ. මේක හැදුවේ මෙහෙම වෙන්නේ නැති ඒ හැම වෙලම නේ. ඒ මේ සුවඳ ඇති මේ රස ඇති නේද? දැන් මේ මොකද්ද කරන්නේ? අනිත් ආයතන වලින් මේක අත්දැක්කොත් මොන වගේද කියලා නේද මේ හිතන්නේ? දැන් ඇයි එහෙම හිතන්නේ? අපට නුවණක් තියනවාද ඇහෙන් දකින දේ වෙන ආයතන වලින් කරන්න බෑ කියලා? එකක් දකින්න බෑ නේද? ඇහෙන් දකින දේ ඇහෙන් විතරයි කරන්න පුළුවන් කියලා නුවණක් තිබුණා නම් අපි අනිත් ආයතන වලට උග බාර කරයිද? ඒ නුවණ තාම ඇවිල්ලා නෑ. ඉතින් මේ නුවණ තිබුණා නම් එහෙම කරයිද? නෑ නේද? අන්න ඒකයි තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න අපි ඇහැ පිරිසිඳ දැකලා නෑ. ඇහේ කෘත්‍ය මොකක්ද කියලා අපිට අවබෝධයක් නෑ. ඒ පිළිබඳව සිහියක් නෑ. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ චක්කුම් භික්කවේ ඥානං පස්සං යථාභූතං කිය. රූපං භික්කවේ ඥානං පස්සං යථාභූතං. එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. එහෙම නැතුව සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. පේනවාද ආයතන ගැන බලන්න කොච්චර ගැඹුරකට බලන්න තියෙනවද කියලා. අපේ තියෙන කෙලෙස් වලින් කැඩෙනකන් ඔබ බලන්න තියෙනවා. මෙහි කරන්න තියෙනවා. නේද? ආයතන භාවනා. මේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා හොඳට පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න නම් නුවණක් ඕන. ඒ කියන්නේ අහන්න ඕන එක ගැන විමසලා ඒක දැක්මක් කරගන්න. අපි ධර්මය අහන්න ඕන ඒක ගැන හොඳට නුවණින් විමසන්න ඕන. ওই දෙක කළොත් තමයි ඒ දැක්ම අවබෝධය එන්නේ. ඒකට මේ ආයතන හය ගැන බලන්න. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ආයතනකින් හටගන්න විඥානය, ඒ කියන්නේ ඒ ආයතනයන් නිසා දැනගත්තු විඥානය, දැන් අපි තව ඒවට බාර කරනවා නේද අනිත් ආයතනවලට. ඒවයිනුත් ඕකම අත්දකින්න. නේද? ඇහෙන් කෑම පිඟානක් දැක්කත් ඕක රස බලන්න ඕනේ, ඕක සුවඳ බලන්න ඕනේ. ඒ කියන්නේ ඇහෙන් අත්දැක්කදී අනිත් ආයතනවලින් අත්දකින්න ඔන්න අනිත් විඥානවලට දැන් බාර කරනවා. එතකොට තව ආයතනයක් උපත් ගන්න හැකියාව නේද ඔය ඇති කරන්නේ? ඒකට අවශ්‍ය හේතු ටික නේද ඔය හදන්නේ? ආයතනයක් උපත් ගන්න හේතු ටික නේද ඔය සකස් කරන්නේ? සමුදයක් නේද ඔය හදන්නේ? තව ආයතනයක් උපත් ගන්න සමුදයක් නේද ඔය හදන්නේ? ඒක හදලා තියෙන්නේ එහෙන් දැකීමේ ඇත්ත ඇති හැටි නොදන්නකමයි සිහිය නැතිකමයි. දැනගත්තත් සිහිය නැත්තම් ඒත් ඕක කරන්නේ. සිහියයි නුවණයි පිහිටලා නැහැ ආයතනෙක. නේද? එහෙම කරන්න බැරි සිහිය නුවණ පිහිටියේ. එහෙන් දකින්න එක අර වතුරේ ඡායාව ආයේ අල්ලලා බලන්න යන්නේ නැහැ එයා. ඒක කාලා බලන්න යන්නේ නැහැ. ඒකේ ගඳ සුවඳ බලන්න යන්නේ නැහැ. එහෙන් දැකීම දැකීම මාත්‍රයක් වුණ දවසට. දික්තේ දික්තමත්タン වුණ දවසට. ඕකේ ගඳ සුවඳ බලන්න රස බලන්න යන්නේ නැහැ. අල්ලලා බලන්න යන්නේ නැහැ. දික්තේ දික්තමත්タン. අනිත් ආයතන උපත් ගන්න හේතු සකස් කරන්නේ නැහැ. නේද? ආයතන සකස් කරන්න, නැවත උපතක් ඇති කරන්න හේතු සකස් කරන්නේ තව විදිහකට කියනවා. උපත කියන්නේ, ಜಾති කියන්නේ ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ ප්‍රතිලාභය පහළ වීම. මොකට තමයි උපත කියන්නේ? ඒත් ආයතන උපද්දන්න ප්‍රධාන හේතුවක් අපේ තණ්හා. තණ්හාවක් තියෙනවා. කෑම පිඟානේ රස බලන්න. එහෙන් දැක්කා විතරයි ඒ වුණාට තණ්හාව තියෙනවා ඕකේ සුවඳ බලන්න ඕන. මේ සුවඳ ඇති. ඕක මේ වගේ රසය ඇති. ඉතින් මේ තණ්හාවෙන් උපද්දන්නේ මොකද්ද? නාසයක්, දිවක්. නේද? අල්ලලා බලන්න හේතුවක් කාය කාය ආයතනයක් මේ උපද්දන්නේ. එතකොට අපි මුලාවටපත් වෙලා මේ චක්කු විඥාණයෙන් දැනගත්තු දේ අනිත් ආයතන විඥානවලිනුත් අත්දකින්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ආයතනෙන් ආයතනෙට විඥානේ පාස් කරලා බාර කර. පටිලාභය කියන්නේ ආයතනෙ උපද්දන එක. දැන් ආයතනයක් පටිලාභ කරන්න හේතුව සකස් කරලා සමුදේ. මට නාසයක් ඕන ඔකේ සුවඳ බලන්න. දැන් සුවඳ දැනෙන්නේ නාසයේ උපදීනකට තමයි සුවඳ දැනෙන්නේ. ඒකට උපද්දන්න හේතු ටික දැන් සකස් කරනවා. රස බලන්න හේතු ටික සකස් කළා කියන්නේ දිවක් උපද්දන්න හේතු මේ සකස් කරන්නේ සමුදේ. නේද? අලුතෙන් එකක් උපද්දන්න හේතු මේ සකස් කරන්නේ. ඒකට පටිලාභය.
එතකොට ඇහෙන්
පටිලාභය එන්නේ ඒ තණ්හාව තියෙනකම්.
ඇහෙන් දැක්ක ගහක් එහෙම සකස් කරන්න බෑනේ අනිත් ඒවාට දෙන්න බෑනේ.
ඇහෙන් දැක්ක ගහක් කියන්නේ නැව වතුරේ ගහක ඡායාව ඇහෙන් දකින්න පුළුවන්ද බයිද? පුළුවන්. හරි. ඒතර ඇහෙන් දැකීම කියන්නේ දැකීම මාත්‍රයක් කියන්නේ අන්න ඔය වර්ණ සටහන දැක්කා.
ඒක අනිත්‍ය වලට දෙන්න බෑනේ.
දැන් ඔය ගහ අල්ලලා බලන්න කපන්න. ඒව පුළුවන් වුණා නම් ලෝකෙට අහුුණා. නේද? එතකොට ඒ ගහ මගේ කියලා අයිති කරගන්න හේතු ටික සකස් වෙනවා. තානුන්ගේ. දැන් දෙයක් කරනවා කියන්නේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් ස්වභාවයකට ගේනවා. එහෙන් දැකලා දැකීම මාත්‍රයක් මේ සිද්ධ වුණේ ඇහි කෘත්‍ය දස්සන කෘත්‍ය විතරයි පෙනීමක් ඇති කරන්න පුළුවන් කමක් විතරයි කියන නුවණ පිහිටියේ නැහැ අපේ සාමාන්‍ය තත්ත්වය. එතකොට එහෙන් දැකපු දේ නාසයෙන් අත්දකින්න පුළුවන්, දිවෙන් අත්දකින්න පුළුවන්, කයෙන් අත්දකින්න පුළුවන්. සංගලලට සද්දය අහන්නත් පුළුවන්. නේද? ඒ කියන්නේ එහෙන් දැනගෙන අනිත් ආයතන වලින් උත් දැනගන්න පුළුවන් කියන විශ්වාසකින් අපි ඒක භාවිත කරනවා. එතකොට තව ආයතනයක් හදන්න අවශ්‍ය හේතු සකස් කරනවා. එතකොට අපේ තණ්හාව වැඩි නම් ඒ සඳහා ක්‍රියා කරනවා. කොහොමද මේ ආයතනේ උපදින්නේ කියලා, අන්න ඕකේ රස විඳින්නේ කොහොමද කියලා දැන් plan කරනවා. ඒක හිතෙන් කරන්න පුළුවන්, වචනෙන් කරන්න පුළුවන්, කයෙන් කරන්න පුළුවන්. නේද? තමන්ගේ තණ්හාව බලවත් නම් ඒ සඳහා අපි ක්‍රියා කරන ආයතන උපදින්න කොහොම හරි ඒක පස්සේ ලොමු. හරි? ඒ සඳහා කරන හැම එකක්ම මතක තියාගන්න පුද්ගල දෘෂ්ටියකින් කරන්න. මේ පුද්ගලයෙක්ව සතුටු කරන්නයි ඒ වැඩ ටික
කරන්නේ.
එතකොට ඒ කරන හැම ක්‍රියාවක්ම කර්මයක්, අලුත් කර්මයක්, නව කර්මයක්. අලුත් කර්මය. අලුත් කර්මයක් කියන්නේ ඒකේ විපාක තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ පිනක් කරන්නත් පුළුවන්, පවක් කරන්නත් පුළුවන්, බත්තිගානෙහි. ධානයක් වඩන්නත් පුළුවන්. පිනක් කළොත් පුඤ්ඤාවි සංඛාරා, පවක් කළොත් අපුඤ්ඤාවි සංඛාරා, ලෝභෙන් ද්වේෂෙන් එක ගත්තොත් අපුඤ්ඤාවි සංඛාරා. හිත එකඟ කරගෙන ධානයක් වඩා ගත්තොත් ආනෙඤ්ඤාවි සංඛාරා. දැන් සංඛාර කරන්නේ කවුද? මම. කුක්කලේ ඉන්න සක්කාය දිට්ඨිය. එයාට තමයි විපාක හම්බ වෙන්නේ. නේද? බත් කන්නේ කවුද? මම. කෑම සුවඳ බලන්නේ කවුද? මම. මම කියන්නේ මගේ ආයතන ඕන ඔය දෙය කරන්න. වෙන කෙනෙක්ගේ ආයතන වලින් ඕක කරන්න බෑ. නේද? නෑ ආයතන උපදින්නේ කාටද? කාව සතුට කරන්න. තමන්ව සතුට කරන්න. දැන් ඒකයි කියන්නේ ඇහෙන් ඇහ නිසා දැනගන්න රූපය ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් අජානං අපස්සං යථාභූත අහලත් නැහැ දන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ දැන්? ඒ රූපයේ එළෙනවා බැඳෙනවා සිහි මුලාවෙන්. සිහි මුලා වුණ හින්දා නේද අපි ඔය රූපේ තව ආයතනකින් අත්දකින්නේ. සිහිමු ඒ රූපය ගැන සිහි මුලා වීමම නේද? ඡායා මාත්‍රයක් නම් ඇහැට පේන්නේ. ඕකේ සිහි මුලා නොවුන කෙනෙක් නම් ඕක අල්ලන්නේ ඇයිද? අර වතුරට ඉබෙන බල්ලා පුර පුරා ඒ බල්ලා හපා කන්න හදන්නේ සිහි මුලා වෙලා නෙමෙයිද? සිහි මුලා. රූපයේ සිහි මුලා වෙලා එහෙන් දැනගත්තු රූපයේ සිහි මුලා වෙලා. ඇහැ ප්‍රධාන කොට ඇහැ නිසා දැනගත්තු රූපේ සිහි මුලා වෙලා නේද? එතකොට ඇහෙන් දැකලා රූපයක් ක ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් රූපම් වික්කවේ අජානං අපස්සං යථා භූතං. ඒකේ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සිහි මුලා වුණාම එන ප්‍රතිඵලය තමයි ආස්වාදානුපස්සී විහෙර. ඒකෙන් ආස්වාදයක් විඳින්න ජීවත් වෙනවා විඳිනවා. එයාගේ මොකද වෙන්නේ? ඒකට තණ්හාව වැඩෙනවා. තණ්හා පවද්දති. එතකොට ආයේ ඔන්න පංච උපාදානස්කන්ධ රස කරනවා. ආයෙත් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. දුක රස කරනවා. ඉතින් සිහි මුලා වුණ කෙනාට පේන්නේ නැහැ මේ රස කරන්නේ දුක කියලා. ඒ ආස්වාදයෙන් ඉඳින්න නියන්නේ. නේද? දැන් දැකපු කෑම පිඟානේ රස බලන්න යන්නේ ආස්වාදයක් විඳින්න මිස දුකක් විඳින්න නෙමෙයි. එයා දන්නේ මේ විඳින්න යන්නේ දුකක්. මේ උපද්දන්නේ දුකක්. මේ උපද්දන්නේ පංච උපාදානස්කන්ධයක් කියන නුවණ නැහැ. ඇයි? ධර්මයේ අහලත් නැහැ දැකලත්. ආස්වාදේ විඳින්න යන. ආස්වාදේ විඳින්න යන්නේ සිහි මුලා වුණ හැබැයි ඇත්තටියටි දන්නේ. සිහි මුලා වීම නිසා දැන් ආයතන ගැන සිහි මුලා වීම. ආයතන කියනකොට තේරුම් ගන්න ඇහැ කිව්වත් ආයතන, ඇහෙන් දැනගන්න රූප කිව්වත් ආයතන. කන කිව්වත් ආයතන, කනෙන් දැනගන්න ශබ්ද කිව්වත් ආයතන. නේද? ඒක ආයතන 12 පිරිසිඳ දකින්න ඕන. මොනවද 12? ඇස ඇහෙන් දැනගන්න රූප. කන කනෙන් දැනගන්න ශබ්ද. නාසය නාසයෙන් දැනගන්න ගහන ආරම්භන ගඳ සුවඳ. දිව දිවෙන් දැනගන්න රස ආරම්භන. කය කයෙන් දැනගන්න පොට්ටබ්බ ආරමණ ස්පර්ශ. මන මනෙන් දැනගන්න ධම්ම ආරමණ. තියෙනවා තියෙනවා නැත්තම් ඔය හිත හිතා ඉන්නේ. මනසෙන් හිතලා ලොකු ආස්වාදයක් එනවා. ප්‍රසාද රූපේ ඉතින් හිතන්න කොහෙද හැදෙන්නේ ප්‍රසාද රූපේ? කවුද හදන්නේ? මොකක් හින්දාද හැදෙන්නේ? මොනවාද හේතු? ඒකේ නියම ස්වභාවය. ප්‍රසාද රූපය කියන්නේ ආයතන. දැන් චක්කු ප්‍රසාද රූපය කියන මට්ටම තමයි චක්කායතන කියන්නේ. එහෙන් යම් කිසි දැනගන්න රූපයක් හදලා දීලා ඒකට තමයි ප්‍රසාද රූපය කියන්නේ. මේ විඥාණයට අරමුණු වෙන්නේ ප්‍රසාද රූපය නිසා සකස් කරපු රූපය. ඒකට දෙන නම ප්‍රසාද රූපය. ඒකට ඇහැ නිසා සකස් වුණ ඇහැ ප්‍රධාන වෙලා. ඇහැ ඉන්ද්‍රිය විදිහට, ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන මුල් වුණ. ඇහැ මුල් කොට සකස් වුණ යම් කිසි රූප මාත්‍රයක් කියන එක දැන් තේරෙනව නේද? එතකොට ඇහැ අපි දන්නා මේ වර්ණ සටහන් ටික උදව් කරගෙන රූපයක් කියන අදහස දෙන්න අන්න ප්‍රසාද රූප මට්ටමක් සකස් කළා. එතකොට ඇහැයි ඔය සකස් කරපු රූපෙයි තියෙනකොට විඥානේ හට ගන්නවා ඒක දැනගන්න. හරි? එතකොට ඇහත් තියෙනවා රූපය කියනකොට තේරුම් ගන්න දැන් එළියේ රූපේ නෙමෙයි මේ. ඇහැ සකස් කරපු රූපේ. නේද? ඒක දැනගන්න චක්කු විඥානය පහළ වෙනවා. ඈ? ඇසයි රූපයයි චක්කු විඥානය. එතකොට මේ ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපේ අපි දන්නවා වර්ණවලට අදාළ ප්‍රතිබිම්බ ස්වභාවයක් විතරයි. ඇහැ ඇතුලේ හැදෙන්නේ නේද? ඇහැ ඇතුලේ හැදෙන්න දැන් ගහක් දකිනකොට ගහක ඡායාවද හැදෙන්නේ නැත්නම් ගහක්ම හැදෙනවද ඇහැ ඇතුලේ? සතරම ඒකට අදාළ ප්‍රතිබිම්බයක් නේද? අර කණ්ණාඩියෙන් හැදෙන ප්‍රතිබිම්බය වගේ දෙයක් ඇහැ ඇතුලේ හැදෙන්නේ. නැත්නම් එහෙම මේ ඇහැ ලොකු මදි නේද? එළියේ තියෙන රූප ටික ඇතුලේ හැදෙන්න කියු. සතර මහා ධාතු. එතකොට ඇහැ සකස් කරලා දෙන්නේ ප්‍රතිබිම්බයක්. ඒ ප්‍රතිබිම්බය කියන එක අර කණ්ණාඩියෙන් පේන ස්වභාවය. ඒක අල්ලලා බලන්න පුළුවන්ද? බෑ. ඒකේ ගඳ සුවඳක් තියෙයිද? නෑ. ඒකේ රසක් තියෙයිද? නෑ. ඒ කියන්නේ වෙන ආයතන වලට ඒක අරමුණු කරන්න බෑ. අරමුණු කරන්න පුළුවන් එකම එක්කෙනා එයාට කියනවා චක්කු විඤ්ඤාණ. එතකොට චක්කු විඤ්ඤාණයට පේන්නෙම ප්‍රතිබිම්බ ඡායාවක්. ඡායාව කියන එක මතක තියාගන්න, ප්‍රතිබිම්බය කියන එක මතක තියාගන්න, අර කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බය වගේ. නැත්නම් වතුරක ඇති වුණ ඒ ඡායා මාත්‍රේ සටහන, වර්ණ සටහන. නැන් යා චිත්‍රයක් විතරයි. දර්ශනය වෙන චිත්‍ර මාත්‍රයක් විතරයි, වර්ණ නානත්වයක් විතරයි. හරි. එතකොට මේ ඇහෙන් දකිනවා කියන්නේ ওই වගේ ප්‍රතිබිම්බ ස්වභාවයක්, චක්කු ප්‍රසාද රූපයක් නේද මේ දැනගන්නේ. ඒ ස්වභාවය අල්ලන්න පුළුවන්ද? බෑ. ගඳ සුවඳ බලන්න පුළුවන්ද? රස බලන්න පුළුවන්ද? බැරි වෙන්න ඕනනේ නේද? එතකොට මේ ඇහ නිසා දැනගන්න මේ රූප සටහන් මාත්‍රේ ප්‍රසාද රූපේ චක්කු විඤ්ඤාණය. දැන් ඒක හදන්න හේතු තිබිලා තියෙනවා. ඒක වෙනම කතාවක්. නේද? ඒ ප්‍රසාද රූපේ හැදෙන්න හේතු යෙදෙන්න ඕන. ඒ හේතු යෙදුනේ නැත්නම් හැදෙන්නේ නැහැ. දැන් ප්‍රතිබිම්බයක් හැදෙන්න හේතු යෙදෙන්න ඕනනේ. අපි හිතමු ගම කණ්ණාඩියක ප්‍රතිබිම්බය කියලා. දැන් කණ්ණාඩියක් තිබුණ නැත්නම් ප්‍රතිබිම්බය ගැන කතා කරන්න පුළුවන්ද? බැහැ. ඒක ඉස්සරහා මොකක් හරි වර්ණ නානත්වයක් තිබුණ නැත්නම් ප්‍රතිබිම්බය හැදෙයිද? ඒත් ආලෝකයක් තිබුණ නැත්නම් ප්‍රතිබිම්බය හැදෙන්නේ නැහැ. ඒත් දැන් ප්‍රතිබිම්බය හැදෙන්න හේතු වගේක් කියදෙනවා. ඒ හේතු නිසාමයි ප්‍රතිබිම්බය හටගන්නේ. හරි. ප්‍රසාද රූප මට්ටම කියනකොට ඒක හේතු ප්‍රත්‍යයන් නිසාම හටගත්තු ඵල ස්වභාවය. ඒ හේතු යදුන් නැත්නම් ඒ ප්‍රසාද රූපය හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මට්ටමේ ඇහක් තිබුණ නැත්නම් ඒ ප්‍රසාද රූපය හැදෙන්නේ නැහැ. ඒ ඇහැට ඉදිරියෙන් මොනවා හරි ධාතු නානත්වයක් ආලෝකයක් යදුන් නැත්නම් ප්‍රසාද රූපය හැදෙන්නේ නැහැ. මෙහෙම ධර්මතාවයක් තියෙනවා. හැබැයි චක්කු විඥාණයට ආරමුණු වෙන්නේ ප්‍රසාද රූපය මිසක් හේතු නෙවෙයි. එළියේ තිබුණ හේතු ටික චක්කු විඥාණයට දකින්න බෑ. චක්කු විඥාණයට අරමුණු කරන්න පුළුවන් මේ ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බ මාත්‍රේ විතරයි. ඒ ප්‍රතිබිම්බේ ඉබේ හටගත්තක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයන් නිසාම ඒ පෙන්නුම් කරන ස්වභාවයක්. හරි. එතකොට දැන් ඇහෙන් දැනගන්න රූපය නිකන් ඔන්න ඔයගේ මට්ටම. ඒ නිසා තමයි ඒක කණෙන් දැනගන්න බැරි. ඒ කියන්නේ සෝත විඥාණයකට අරමුණු වෙන්නේ නැහැ. වෙන විදියක් නැහැ. හැම ආයතනයකටම ඒකට ආවේනික ප්‍රසාද රූපයක් තියෙනවා. කන කියන කණ්ණාඩියේ ඒකට රූප වෙන්නේ ශබ්ද. කන කියන තැන තියෙන උපය. ඒ කියන්නේ සෝත ප්‍රසාදය කියන. ඒකේ හැදෙන්නේ ශබ්දවලට අදාළ ප්‍රතිබිම්බ විතරයි. වර්ණ රූපවල ප්‍රතිබිම්බ හදන්න බෑ කණේ. සද්ද නානත්වයකට අදාළ සටහනක් හදන්න. ඒකට කියනවා සෝත ප්‍රසාද රූප. ඒකට සෝත විඥාණයෙන් දැනගන්න පුළුවන් අන්නේ. කන ප්‍රධාන වෙලා මුල් වෙලා ඉන්ද්‍රිය වෙලා. සෝත ඉන්ද්‍රිය කන ඉන්ද්‍රිය වෙලා සකස් කරලා දෙන ප්‍රසාද රූපේ ඒක සද්ද සටහන් වලට අදාළ ප්‍රතිබිම්බය. ඒකට කියනවා අපි සෝත ප්‍රසාද රූපේ. හරි. දැන් ඒක හැදෙන්න පුළුවන්ද කනක් නැතිුණා නම්? දැන්. හරි. ඒකටත් අදාළ හේතුප්‍රත්‍ය යෙදෙනකොටයි ඒක හටගන්නේ. ඒකත් හේතුඵල ක්‍රියාවක්. ඒවා හැදෙන්න හේතුප්‍රත්‍ය යෙදුන්නේ නැත්නම් ඒක හටගන්නේ නැහැ. හටගත්තොත් ඒක සෝත විඥාණයට අරමුණු කරන්න පුළුවන්. හැබැයි සෝත විඥාණයට විතරයි අරමුණු කරන්න පුළුවන්. චක්කු විඥාණයට බෑ ඒ අරගෙන. කණෙන් හතර දෙන ඒ ශබ්ද සටහන් මාත්‍රය සෝත ප්‍රසාද රූපේ කියන එක අරමුණු කරන්න පුළුවන් සෝත විඥාණයට විතර හරි ඒ ආයතනය නිසා හටගන්න විඥාණයට විතරයි ඒ ප්‍රසාද රූපේ අරමුණු කරන්න පුළුවන් එහෙම ධර්මතාවයකුත් තියෙනවා නේද එතකොට අපේ කෙලෙස් නිසා කෙලස් කියන්නේ රාග දෝෂ මෝහ නිසා අපි ඔය ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. අපේ විශ්වාසයක් තියෙනවා එහෙන් දැකපු දේ කණෙන් අත්දකින්න පුළුවන්, නාසයෙන් අත්දකින්න පුළුවන්, දිවෙන් අත්දකින්න පුළුවන්, කයෙන් ස්පර්ශ කරලා දැනගන්න පුළුවන්. ඔන්නඔහම විශ්වාසයක් අපි ඉන්නවා. ඒ කියන්නේ එක ආයතනකින් හදන විඥාණය තව විඥාණිකෙන් ඒකම දැනගන්න පුළුවන් කියන විශ්වාසයකට අපි පුරුදු වෙලා ඉන්නවා. එතකොට මොකද්ද මේ තව විඥානයකින් අත්දකින්න පුළුවන්? එතකොට අත්දකින්න දෙයක් අවශ්‍යයි. ඒ දේ කියන එක බාහිරයේ තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් මොන වතුරට එබෙන බල්ලා ඡායා මාත්‍රයක් විතරනේ දකින්නේ. නේද? බල්ලෙක්ගේ සටහන් මාත්‍රයක් විතරයි. දැන් මුගේ තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා මොකක්ද හිතන්නේ? අන්න එළියේ ඉන්න බල්ලෙක්ව දකින්න. දැන් එහෙම දෙයක් කරපු ගමන් එළියේ ඉන්න බල්ලෙක් කරපු ගමන් දැන් අනිත් ආයතන වලින් ඌව අත්දකින්න බැයිද? පුළුවන් කියන විශ්වාසයක යනවනේ. අන්න දෘෂ්ටිගත වීමේදී තියෙන වැරද්ද. මේක එහෙන් දකින දර්ශන මාත්‍රයක් විතරයි නෙවෙයි කියන තැනට ගිය ගමන් රූපයක් පනවන බාහිර රූපයක්. රූපයක් පැනවීමත් එක්ක දැන් ලෝකෙට අහු වුණා. ලෝකේ අයිති රූපයක් බාරගත්තා, බැසගත්තා. ඒ පිළිගැනීම තුළ ඔන්න තියෙනවා අනිත් ආයතන උපද්දන්න හැකියාව. එයි ওই රූපේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කියන විශ්වාසයට දැන් පැන්නා. එහෙන් දැක්කදී අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන්. දැන් එතකොට දෙයක් කරලා ඉවරයි. දෙයක් කරපු ගමන් ඒකට පොදුවේ අපි කියනවා රූපේ. හැට අරමුණු වෙන මට්ටම විතර නෙමෙයි ඕන ආයතනකින් අරමුණු කරන්න පුළුවන් දෙයක් බවට පත් කරනවා.
ඒක ලෝකෝත්තර නෙමෙයි ලෞකික.
එහෙන් දැකලා දැකීම මාත්‍රෙන් නැවැත්වුවේ නෑ දෙයක් බවට පත් කළා. ඒ දෙය කියනකොට එහෙන් විතරක් ආයත දකින්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි. වෙන ආයතන වලිනුත් අත් දකින්න පුළුවන් කරලා තමයි දෙයක් කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ රූපේ සද්ද ඇහුවොත් මේ වගේ ඇහි. මේ රූපේ ගන්ධ සුවඳ බැලුවොත් මේ වගේ අරමුණක් ඇති. නේද? රස බැලුවොත් මේ වගේ රසක් දැනේ. කියන නිකන් අර ඒ විශ්වාසිකුත් එක්ක තමයි ඒක හදන්නේ. එතකොට ඒව අත්විඳින්න අපේ තණ්හාව වැඩි නම් අන්න ඒ ආයතන උපද්දන්න අපි ක්‍රියා කරනවා. ඒක ආයෙ අත්දකින්න. මොකද ඒකේ ආස්වාදයක් අපේ හිතේ තියෙනවා. තට අර රූපෙහිඳ ආස්වාදයක් විඳින්න ආයේ ආයතන සකස් කරනවා උපද්ද. දැන් ඔන්න ඔය ඇත්ත දකින්න නැති හින්දාමයි අපි මේ ජීවිතේ දැන් ආයතන උපද්දන්න ඕනකම තිබුණට උපද්දන්න බැරි වෙනකොට මේක තමයි මැරෙන මොහොත කියන්නේ. ආයතන උපද්දන්න ආසාව තියෙනවා. උපද්දන්න බෑ මේවා වැඩ කරන්නේ. මං ආවිස ඉවරයි ආයතන වල. ඒ සරේ මොකද කරන්නේ? ඕවා උපද්දන්න පුළුවන් තැන අල්ලගන්න. ඔකට කියනවා ප්‍රතිසන්දිය. නැවත උපත කියලා කියනවා. හරි? එතකොට මේ ආයතන වල මුලාව තියෙනකන් ආයතන වලට තණ්හාව තියෙනවා. ආයතන වල තණ්හාව කියන්නේ අරවෙන් ආස්වාදයේ විඳින්න ආස්වාදයෙන් පස්සේ විහෙරති. නේද? ඒ ගතිය තියෙනකන් ආයේ ආයේ ඉපදීමේ හැකියාව ඔය තියෙනවා. ඔක තමයි සංසාරේ යනවා කියන්නේ. ඉතින් ඕක තියෙද්දි මේ ජීවිතේ මැරුණොත් ආයෙ ඉපදිනවා. ඇයි අර දැනගත්තු දේ අත්දකින්න විඥාණයෙන් පුළුවන්. එයාට විශ්වාසයක් එන්නේ මේ සංසාරෙන් එක ජීවිතයකින් අනිත් ජීවිතයට යන විඥාණයක් තියෙනවා. අරවම අත්දකින්නේ දැන් හදන්නේ ඔන්නෝම මතයක් ඒ කාලේ හාමුදුරු කෙනෙක් ප්‍රකාශ කළා සාති භික්ෂුව කියලා. සාති භික්ෂුව කියනවා මේ මරුණහන් උපදින විඥානයක් තියෙනවා.
මෙතන ඉඳන් අතෙන්ට යන විඥානයක් තියෙනවා කියලා බුදුහාමුදුරෝ ඒ හාමුදුරුවන් ගෙන්නලා එහුවා ඇත්තද සාති මෙහෙම මතයක් ප්‍රකාශ කරනවා කියන්නේ ඔව් කියනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෝග පුරුෂය මෝඩය ජීවිතෙන් ජීවිතයකට යන විඥානයක් තියා ආයතනෙන් ආයතනයකට යන විඥානයක්වත් මම පනවලා නැහැ මේ බුද්ධ දේශනාවේ. ආයතනයකින් ආයතනයකට යන විඥානයක්වත් පනවන්නේ නැහැ. දැන් තේරෙනවද ඇයි එහෙම කිව්වේ කියලා? ඔබ තේරුම් ගන්න නම් ආයතනේ පිරිසිඳ දකින්න. ඇහැ නිසා දැනගන්න දේ වෙන ආයතනයකට පාස් කරන්න බෑ. එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. ඒ විඥානේ ඉතුරු නැතුවම නිරුද්ධ
වෙනවා.
ඔව්. එහෙම දෙයක් තියනවා කියලා හිතුවනම් ඒක අපේ වැරදි දෘෂ්ටියක්මයි. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා යථාභූත ඥානය නැති නිසා ඇහැ ගැන අජානං අපස්සං යථාභූතං. එහෙන් දැනගන්න රූපය ගැන අජානං අපස්සං යථාභූතං. ඒ සසරේ යන ගතිය දුක ආයේ ආයේ රස කරන ගතිය නිසාම කරන වැඩක් නිසා මේ ආයතනය පිරිසිඳ දැකීම නෙවෙයි අජානං අපස්සං යථාභූතං. ඉතින් එහෙම කෙනා සසරේ යනවා සසරේ මිදෙන මාර්ගයට වැටෙන්න විදිහක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථාභූතං රූපං ඥානං පස්සං යථාභූතං චක්කු විඥානං ඥානං පස්සං යථාභූතං. ඔච්චරයි කරන්නේ. ඔව් නිමිති කියන්නේ මොනවද දැන්? එහෙන් දැකලා දෙයක් පාන. ওই දෙයක් කියන එක තමයි නිමිත්ත. දැන් වතුරට එබෙන බල්ලා අන්න තව බල්ලෙක් කියලා නිමිත්තක් හදනවා. එතකොට නිමිත්තේ ලක්ෂණේ තමයි ඒක බාහිර පවතින යථාභූත ස්වභාවය නෙවෙයි. මනසට අරමුණු කරන්න පුළුවන් මෙහෙම තියනවා කියලා දැඩි විශ්වාසකින් ගන්න පුළුවන් රූපයක්. බාරගත්තු රූපයක්. බාරගත්තු රූපයක් කියන්නේ උපාදාන කරපු රූපයක්. අපි දැඩිව පිළිගත්තු රූපයක්, දැසගත්තු රූපයක්. ඒක තමයි නිමිති කියන්නේ.
ඉකෙන් පෙර එතකොට පෙර ඉස්සර දැකීම නිනා.
නෑ නෑ මේ මොහොතේ. දැන් බල්ලා වතුරට එබෙන මොහොතේ තමයි බල්ලෙක්ගේ නිමිත්තක් හදාගන්නේ. දැන් මේවා නව කර්ම, පෙර කර්ම නෙමෙයි. මේ මොහොතේ අවිද්‍යාවෙන් කරන කර්ම. හරි. මේ නිමිති ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගත්තොත් චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. ඇහෙන් රූප දැකලා නිමිති ග්‍රහණය කළොත් නිමිති ඉතුරු කරගත්තොත් ඔන්න දැන් ඊළඟට වැඩ
තියෙනවා.
නිරුද්ධ වුණා කියන්නේ මේක ඇත්ත ඇති හැටි ටිකක් හරි දකින. දැන් අපි නිමිති ඉතුරු කරගත්තා කියන්නේ නිරුද්ධ වුණා නෙමෙයි. බල්ලා වතුරට එපිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා ආවක නිරුද්ධ වෙනවනේ කියලා දැක්කනම් එතනින් ඒක ඉවරයි. නෑ නෑ අර බල්ලෙක් ඉන්නවා. ඔක එලවන්න ඕන. කියලා බාරගත්තොත් ඔන්න බුරණ. දැන් කර්ම කරනවා දේශෙන්. නෑ. ඒතර කර්ම කරනවා කියන්නේ දුක සකස් වෙනවා සසර යනවා. විපාක තියෙනවා. හිතන්නේ නැති හින්දා තමයි සසර යන්නේ. ඒක තමයි මේ පෙන්නන්නේ. ජයරං අපස්සන් යථාභූත. හිතුවොත් ඔන්න ආර්ය මාර්ගයට වැටෙනවා. ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. ඈ හිතනවා නම් ඉතින් ආර්ය මාර්ගයට වැටෙනවා. වෙන ආයතනකින් දැන් කෑම පිඟාන දැක්කහම කන්න ගියොත් ආර්ය මාර්ගය නෙමෙයි. සුගත මාර්ගය. නිමිති ඉතුරු කරගෙන නැද්ද? තමන්ට පුළුවන් ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන්කම තියෙනවා. බැරි නෑ. හැබැයි අපේ පුරුදු බලවත්නේ. නේද? කෑම පිඟාන දකින්නකොට.
දකින්න ඕනේ දැන් කෑම සුවඳක් ආවොත් කොහොම යනවා අර මොනවද කෑම හදලා ඉවරයි මෙහි ඉඳන් හදනවා කෑම දැනෙන්නේ සුවඳ විතරයි හදන්නේ නැද්ද නිමිති හදනවා ඔක තමයි අපේ පුරුද්ද උයන්න පුරුදු වෙලා මෙතන ඉඳන් උයනවා සුවඳ දැනෙන්න විතරයි ඕක නේද රස බලලා කටට කෙලත් ඇවිල්ලා ඉවරයි ඒක තමයි මේ නිමිති හදලා ඒවට අනු ව්‍යංජන දානවා අනු නිමිති දානවා එකක් ඇදුවට පස්සේ ඒකේ ලක්ෂණ ටිකක් කියනවා ඕක මේ රහයි මෙහෙමයි මෙහෙමයි ඉවරව මේවා අඩුපාඩු එකතු කරන අඩු එළිය දානවා හැබැයි අනු නිමිති ව්‍යංජනක් ගාහී හොතු ව්‍යංජන හදනවා ඒක නිමිත කියන්නේ නිමිත්තට අනු නිමිති දානවා අඩු එළිය දානවා චක්කුණා රූපන් දිස්සා නිමිත්තක් ගාහි යෝති ව්‍යංජනක් ගාහි යෝති නිමිත්ත විතරක් නෙවෙයි ඒකේ අනු නිමිති දා ගන්න ආයවක ඒක පොඩි පොඩි අඩු වැඩි ඒක තව හැඩ කරන්න නේද රස කරන්න ලුණු ටිකක් දානවා පාර්ශ්ව නොකර හිටියොත් ඉතින් මේ තේන්නේ නැහැ. දැන් ඒ කියන්නේ ලෝකෙට අයිති නිමිත්ත හැදුනා නම් ස්පර්ශ වෙනවා. සුවඳ දැනෙනකොට අර කෑම නම් තේින්නේ හිතට පේන්නේ. ස්පර්ශ වෙලාද නැද්ද? පස්සේට අහුවේ. ඒ නිමිති හදලා ඉවර ඒක නොකර හිටියත් පුළුවන් නම් ඒක තමයි කරන්න ඕනේ. අවබෝධය තිබුණාට කරන්න පුළුවන්. ඒක තමයි දැන් තමන් ප්‍රශ්න කරන්න ඕනේ. ආ මට දැන් කෑම සුවඳ එනකොට කෑම හැදුන්නේ නැද්ද හිත ඇතුලේ?
ඇතුලේ
හැදුනා. ඔය උයන එක නැවතුණා නම් හරි. මේ දෙන මිනිස්සු වැඩ කින්නේ තියන්න එපා. තමන් හිත ඇතුලේ වෙන දෙක නවත්තන්න. ඒක හරිද කියලා ඉතින් කරලා බලන්න. දැන් කෑම හැදුවට පස්සේ ඉතින් ওই කෑම නරක් වෙනවනේ කිව්වට ඒකත් හොඳයි. නිකන් ඉන්නවට වඩා ওই කෑම වෙනස් වෙලා යනවනේ කියලා හිතන එක හොඳයි. හැබැයි ඒක මේ ඇත්ත දකින්න අවශ්‍ය පූර්ව ප්‍රතිපදාව. මොකද අපේ කෙලෙස් බලවත් කෑම සුගඳ එනකොටම කටට කෙල ඇවිල්ලා ඉවරයි. ඉතින් කිව්වට වැඩක් නැහැ. පස්සේ නැතුව හිටියානම් හොඳයි කියලා කෙල ආවේ කොහොමද කටට? නිමිති හදලාද නැද්ද? ලෝකෙට අහුවෙලාද නැද්ද? ඔය කියන තරම් ලේසි නෑ වැඩි. මොකද මේක මේ ජීවිතේ විතරක් නෙමේ අනන්ත සංසාරේ. අනවරාග සංසාරයේ කෙලවරක් නොපෙනෙන සංසාරික අපුරුද්දක් මේක. ඔක ඔය හිතන තරම් ලේසියෙන් කඩන්න බෑ. කෙලස්. ඒ හින්දා තමයි කෙලස් ගෙවන්න ගෙවනවා කියුවහන් හිතන්න එපා මේක අර ටික ටික අඩු කරගෙන එහෙම කතාවක් නෙමෙයි අර තදබල කෙලස් අඩු කරන්න උපක්‍රම තමයි මේ දීලා තියෙන්නේ සමත විපස්සනා අමත විපස්සනා කියලා බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ ඔය කෙලෙස් ගෙවන්න ඒකයි බලවත්කම කඩලා දාන්න ඕනේ ඉස්සෙල්ලා. බලවත්කම කඩපු කෙනාට තමයි ඔකේ ඇත්ත ඇති හැටි බලන්න හැකියාව එන්නේ. නැතුව අර රැවටිලා ඒක පස්සෙන් දුවන ගතිය වැඩි කෙනාට මේක මේ හටගන්න හැටි කිව්වට ඕක බලන්න වෙලාවක් නැහැ. අරවට අහු වෙලා ගිහිල්ලා ඉවරයි. හරි? මොකද නීවරණ බලවත් නීවරණ බලවත් වුණහම මේක බලන්න ඉඩ දෙන්නේ නැහැ. අරක රස විඳින්නමයි දුවන්නේ. ආස්වාදෙ පස්සේ දුවනවා. ඒ ගතිය බලවත් අපේ. එතකොට ඒක අඩු කරන්න තමයි එක උපක්‍රමයක් තමයි ඒකේ ආදීනව දකින්න. ඒ ආස්වාදේ දැක්කට කමන්නේ නැහැ. ආදීනවේ බලන්න පුරුදු වෙන්න. එතකොට ටිකෙන් ටික අර බලවත්කම අඩු වෙයි.
අලුත් අලුත් කෑම හදලා හදන්න ඇතුළු
අදන් නැතුව පැත්තකින් තියන්නකෝ. දැන් ඉන්න තත්ත්වේ හදනවනේ නේද? හදන තණ්හාව තියෙනවා. මේ හදන්න නැතුව කිව්වට වැඩක් නැහැ. තණ්හාව අරහින් වැඩ. අපට හොරෙන් හදලා ඉව. ඔව්. මේ පුරුද්දයි කෙලෙසුයි බලවත්. බලව. ඉතින් අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ බලවත්කම අඩු කරන්න. එක විදිහක් තමයි ආදීනම මෙහෙ කරන්න පුළුවන්. දැන් අරණ පුරුද්දට ඇලිලා ගියාට ටිකක් දුර ගියාට ඔකේ ආදීනම මෙහෙ කරනකොට ඔන්න පොඩ්ඩක් යන ගමන නවත්තන්න පුළුවන්. ආයෙ සිහිය පිහිටව ගන්න පුළුවන්. ආදීන. එතකොට නිතර නිතර ආදීනමේ මෙනෙහි කරනකොට අර ආස්වාදි පස්සේ යන එක ටික ටික අඩු වෙනවා. දැන් ඔක මෙහෙමයි. දැන් අපි රාග සිතුවිල්ලක් එනකොට දැන් කෙලෙසේ බලවත් වැඩි. ඔක හටගන්නේ කියලා නවත්තන්න බෑ. එතකොට ඒකේ උපක්‍රමයේ තමයි දැන් මොන අසුබ සංඥාව වඩන්න පුළුවන්. ආදීනවේ මෙනෙහි කරන්න පුළුවන්. අසුබ සංඥාව නිතර නිතර වඩනකොට ටිකෙන් ටික එක ගෙවෙනවා. අර වෙනද තරම් පස්සෙන් දුවන්නේ. කෙලෙස් බලවත්කම අඩු වෙනවා. එහෙම නීවරණ ටික බලවත්කම කඩලා දානවා. ඒකට තමයි මේ පූර්ව ප්‍රතිපදාවක් කියලා තියෙන්නේ. භාවනා වල යෙදෙන්න ඕන ලෝකෙට අයිති තමයි මේ භාවනාව. මොකද අපි ලෝකෙට අයිති වෙලානේ ඉන්නේ. කෙලෙස් ගොඩේ ඉන්නේ. එතකොට ඒව තුනී කරන්න උපක්‍රමයක් තමයි ඔය කරන භාවනාවේ. අසුභ සංඥාව වඩන්න කියන්නේ ඒකයි. හරි. ඇලීම පැත්ත ටිකක් යටපත් කරගන්න. මෛත්‍රිය වඩනකොට ද්වේෂය ටිකක් යටපත් කරගන්න පුළුවන්. නැත්තම් තරහ යන එක වැඩියෙන් ඉන්නකොට ඒක පස්සේ ගිහිල්ලා ඉවරයි. මේක මෙනෙහි කරන්න වෙලාවක් නැහැ. ඉස්සෙල්ලා අරකට ටිකක් තුනී කරගන්න. එතකොට ඒක එකක් ආදීනව බලන්න පුරුදු වෙන්න පුළුවන්. නැත්නම් ඒකට ප්‍රතිවිරුද්ධ භාවනාවක් සංඥාවක් මෙනෙහි කරන්න ඕන ප්‍රගුණ කරන්න. හරි. එතකොට ඔය හැම සංඥාවම වැඩෙනවා. ඒ කියන්නේ දැන් ඔය නීවරණ එක එක જાතිය තියෙනවානේ. ඇලි කාමච්ඡන්ද වෙන්න පුළුවන්, ව්‍යාපාද වෙන්න පුළුවන්, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඔය පස් ආකාරයෙන් එක එක විදිහට එනවා. නේද? ඉදිමත එනවා නේද? මේ තීන මිද්ද මතු වෙනවා. ඈ එක එක නිවරණ මතුවේ. එතකොට අපි සමාධිය ප්‍රබල වෙනකොට ඔය පහම යටපත් වෙනවා. මොන අතනයි වෙනස තියෙන්නේ. අර භාවනා වලින් එකක් නේ කැඩෙන්නේ. ඒක කරලා නිකන් ඉන්න හොඳ නැහැ. හිත එකම් කරන්නත් උත්සාහ කරන්න. චිත්ත සමාධිය වඩන්න. ඇයි? සමාධිය වඩනකොට නිවරණ පහම යටපත් වෙනවා. මතක තියාගන්න යටපත් වෙනවා විතරයි නැති වෙනවා නෙමෙයි. අඩු ගානේ. හැබැයි ඒ යටපත් කිරීමත් සෑහෙන ලොකු දෙයක්. සාමාන්‍ය ජීවිතේ ඉන්නේ ওই නීවරණ ගොඩේමනේ. නේද? අර පස්සෙන් දුවනවා ඉවරයක් නෑ. පැවටිලා අරමුණු පස්සේ දුවනවා. ඒ තරම් බලවත් අපේ කෙලෙස්. ඒකනේ හිත එකඟ කරගන්න බැරි. ඒත් හිත එකඟ කර ගැනීම පුරුදු වෙනකොට අර නීවරණ ඔන්න එයාටපත්. නීවරණ යටපත් වෙන මනස හරි ශක්තිමත්. හරි. විශේෂයෙන් සමාධි ධ්‍යාන මට්ටමකට එන්න පුළුවන් නම් අර කාමයන්ගෙන් වෙන්වමයි එන්නේ. විවිච්ඡ කාමේ. විවිච්ඡ අකුසලේ. අකුසලයන්ගෙන් මිදිලාමයි මේ සමාධිය ධ්‍යානෙ වැඩෙන්නේ. එතකොට මේ ප්‍රථම ධ්‍යාන මට්ටමට වගේ එනවා නම් අර නීවරණ යටපත් එහෙම මනසකට තියනවලු යථාභූත ඥානය පහළ වෙනවා. එහෙම නිකන් නෙමෙයි. ඉතින් ධර්මයක් අහලා දැකලා තියෙන කෙනාට ඔන්න දැන් ඒ ඥානය පහළ වෙන්න ඔන්න අවස්ථාව පැටේ. ඒක තමයි. එතකොට තමයි දැන් ඊටත් වඩා සමාධියක් වඩාගත්තු දවසට ඊටත් වඩා අඩු. නේද? දැන් භාවනාවක් කරාම අර වච්චර ගාණක් නැහැ. කෑවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. බඩගිනි වෙන්නේ නැහැ. ඇයි මේ අර අරමුණු පස්සේ දැන් එළවණ ගතිය අඩු වෙලා. කෙලස් අඩු වෙලා. ඈ? දැන් නිකන් දවසක නොකා හිටියනම් එහෙම හායි. ඌ ලෙඩ ගොඩක්. ඈ? තියෙනවා ගැස්ට්‍රයිටිස් දී යොහම නොකා ඉන්න හොඳද අරවා මේවා අර කෙලස් බලව හොඳට භාවනා කරනකොට ඒව මුකුත් තෝන්නේ නැහැ කිසි ලෙඩකුත් නැහැ ඔයි මේක මොහොතක් මොහොතක් පාසා උත්සාහ කරනකොට තමයි එහෙම වෙඩෙන්නේ උත්සාහ කරන්න එහෙම එහෙම දැන් නීවරණ ටික යටපත් කරගන්නකොට අපිට වාසිය තියෙන්නේ දැන් ඇත්ත දැනගත්තට මදි. ඇත්ත දැනගන්නත් ඕන ඊළඟට දකින්නත් ඕනනේ. නේද? අහගෙන කොච්චර තර්ක කර කර හිටියත් ඉතින් මේක මේ ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ඒතර ඥානං විතරක් මදි ඒක පස්සන් වෙන්නත් ඕන. තමන්ගේ දැක්මක් කරගන්නත් ඕන. ඊළඟට තමයි මාර්ගය වැඩේ. ඒක ප්‍රායෝගික වෙනවා. තර් ප්‍රායෝගික වෙන්න ඕන ක්‍රියා ටිකක් තියෙනවා. එක පැත්තකින් සමාධිය හදන්න ඕන, අනිත් පැත්තෙන් සිහිය පිහිටන්න ඕන. සති සමාධි. ඔවට තමයි මේ සතර සතිපට්ඨානය දීලා තියෙන්නේ. කෘත්‍යය. සිහිය පිහිටන්න. සමාධිය වඩන්න. මේ දෙක කරන කෙනාට අර සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ වැඩෙන්නේ ආර්ය මාර්ගය. සම්මා දිට්ඨිය නැති කෙනාගේ වැඩෙන්නේ ලෞකික ආර්ය ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඔය හි ඇත්ත ඇති හැටි දකින කෙනාගේ වැඩෙන්නේ ලෝකෝත්තර ආර්ය මාර්ගය. ආයතන පිරිසිඳ දකින්න පුළුවන් මට්ටමක් එනවා එතකොට. දැන් එහෙම නීවරණ යටපත් වුණ මනසකින් ඔය ආයතන බලනකොට හුද්දට පේනවා. දැන් කියනවා වගේ නෙමෙයි. ඒ Tamanටම දැකීමේ හැකියාව තියෙනවා නැහැ වැඩ කරන්නේ නැහැ. මේ කන වැඩ කරන්නේ. එතනින් එහාට යන්න නැතුව නවත්තන්න පුළුවන්කම එනවා. ඒක යථාභූත ඥාණයෙන් දකින්න පුළුවන්කම එනවා. ඒකට නීවරණ යටපත් වෙන විදිහ වැඩ පිළිවෙලක යෙදෙන්නේ. නැතුව ඇහුවට හරියන්නේ නැහැ. ඔය පස්සේ නැතුව හිටියනම් හරි නේද කියලා. එහෙම පස්ස නැති කරගන්න බෑ. මොකද මේවා අපි සංසාරේ දිගටම පුරුද්දකින් හදාගත්තු ඒවා. ඒවා එහෙම එකපාරට මේ හිතපු පළියට එහෙම නැති වෙලා යන්නේ. මොකද අපේ ආයතන වලට ආසාව බලවත්. ඒවයි ආස්වාදේ විඳින්න කැමැති බව බලවත්. මේ සසරේ යන ඒ පුරුද්ද බලවත්. ඒ කෙලෙස් බලවත්. ඒකට මේ ඇත්ත දැක්කත් ඒක පිළිගන්න කැමැති නැහැ. ඔබ සිහියෙන් නොවනින් හිටියොත් විතරමයි ඇත්ත දකින්න පුළුවන්. අනිත් හැම වෙලාවෙම යන්නේ පරණ පුරුද්දට. ඒතර අර පරණ පුරුද්දට යන කාලේ අඩු කරන්න පුළුවන් සිහිය පිහිටවන්න පිහිටවන්න. මේ මොහොතේ කය ගැනම සිහිය පිහිටුවොත් මේ දැනෙන්නේ මේක මේ වෙන දැනීමක් තියෙනවා කියලා සිහිය පිහිටුවොත් ඒ වෙලාවේදී අර අරව පස්සේ යන්නේ නැහැ. ලෝකෙට අහු. හරි. ඒ කියන්නේ පූර්ව ප්‍රතිපදාව වැඩෙනවා. පූර්ව ප්‍රතිපදාව වැඩෙනකොට කෙලෙස් වල බලවත්කම අඩු වෙන මනසක් හැදුනහම ඇත්ත ඇති හැටි දකින්නේ හැකියාව වැඩි. බොරුව එන්නේ ඉතින් අපි සිහි මුලා වෙන්නේ. සිහි මුලාවෙන් ඉන්නකොට බොරුව තමයි ඉතින් රජ කරන්නේ. ඉන්ද්‍රාණේ තියෙන ආහාරයි කටේ තියෙන ආහාරයි ඔන්න බඩේ තියෙන ආහාරෙත් ගන්න පුළුවන්. එහෙමත් මෙනෙහි කරන්න පුළුවන්. ඒ පිළිකුල. පිළිකුල මෙනෙහි කරන්නේ මොකටද?
ඇලීම.
ඇලීම අඩු කරන, ආස්වාදේ අඩු කරන. ඒ කියන්නේ නීවරණ යටපත් කරනවා. ඒක හොඳයි. අසුභ සංඥා වඩන්න ඕන එක. ආහාරේ ප්‍රතිකුලයේ දකින්න. කැමැත්ත අඩු වෙනවා. කැමැත්ත අඩු වීම තමයි ඊළඟට ඒක ඇත්ත දකින්න උදව් වෙන්නේ. ඇලීම කියන්නේ නීවරණයක්නේ. ඇලීම අඩු වෙන තරමට තමයි ඊළඟට ඒක ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. හරි. ඇත්ත ඇති හැටි දකිනකොට ආහාරයෙන් උත් මිදෙනවා. ආහාරය තියාගෙනනේ ආහාර පිළිකුල බලන්න. ඒකට ආහාරය කියන එක ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අයිති දෙයක් වුණහම ඒකෙන් සැප විඳින්නත් පුළුවන් දුක් විඳින්නත් පුළුවන්. ලෝකෙට අයිති දෙයක්. නේද? අටලෝ දහම අහුවෙන ආහාරය මේකයි ආහාර සමුදය මේකයි ආහාර නිරෝධය මේකයි කියන දැක්ම එනකොට ආහාරෙ මිදෙන මාර්ගයේ ලෝකෝත්තර පැත්ත. එහෙම කොහොමද කියන්නේ? ඒක ඉතින් දැන් සිහිය පිහිටලා පිහිටලා ඔය ටික පවත්වන්න ඕනේ. ඉතින් මේ පැවැත්ම නැවැත්මක් කරගන්න නෙමෙයි දඟලන්නේ. දැන් පැවැත්මක් දකින්න ඕන නැවැත්මක් දකින්න ඕන ඔය දෙක එනකොට සම්මාදිට්ඨිය. ඉතින් අපි පවත්වන්න ඕනකම් ඉතින් ආහාර ගන්නවා ගන්නවා ගන්නවා. කැමැත්ත අඩු කරාට නැවැත්ම එන්නේ නැහැ. ඉතින් ඒක දැක්ම එන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න එක එක ක්‍රම තියෙනවා. ආහාරය මොකද්ද? ආහාර සමුදය මොකද්ද? ආහාර නිරෝධය මොකද්ද කියලා දැක්මෙත් සම්මාදිට්ඨිය. රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය නැත්නම් අත්ථගමේ මොකද්ද කියලා දැක්මෙනුත් සම්මාදිට්ඨිය. ඒ කොහෙන් හරි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් අර කෙලෙස් තුනී වුණ තරමට. ඒකට අපි කෙලෙස් තුනී වෙන වැඩපිළිවෙල තමයි ඔය එක එක සංඥා. පිළිකුල් අසුබ සංඥා. ආහාරේ පටික්කුල සංඥා. ඒ කියන්නේ ආහාරේ පිළිකුල මෙනෙහි කරන්න. ඒක හොඳයි. ඒක මෙනෙහි කරපු පළියටම ආර්ය මාර්ගයට වැටුනම වෙන්නේ නැහැ. ඔක කරන කෙනා තමයි ආර්ය මාර්ගයේ කවදා හරි උපත් ගන්න. මොකද ඒක වඩන්න වඩන්න අපේ අර බලවත් නීවරණ ටික කැඩෙනවනේ ටික ටික. ආහාර පස්සේ ලෝණ එක අඩු වෙනවා. ආහාරය පිළිකුල මෙනෙහි කරන්න මෙනෙහි කරන්න. හාමුදුරුවරුන්ට ඒ ආහාරයේ පටික්කුලයේ මෙනෙහි කරන්නේ නැතුව පින්දපාතේවත් ආහාරයක් ගන්න එපා කියලා තියෙනවා. මොකද ඒ තරමට ඒක උදව් වෙනවා මේ නිවන් මාර්ගයට. ඒතට ඒවා වඩන්න ඕනේ. ඒවා එපා කියන එක නෙවෙයි. හැබැයි ඒවා වඩලා තව කරන්න දේකුත් තියෙනවා. ඒක තමයි ධර්මය අහලා තේරුම් ගන්න එක දකින්න.
වඩන්න දැනගන්නත්
ඕනේ. ඔව්. දැන් අරක වඩන එක හොඳයි. දැන් අපි ආහාරයේ පිළිකුල බලන්නේ ආහාරයක් තියෙනවා ඒක කන්න මම ඉන්නවා කියන සංඥාවෙන්. ලෝකෙට අයිති එකේ ඉඳන්නේ ආහාර ගැන බලන්නේ. ඊළඟට ලෝකය කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? ලෝකෙන් එතර වීම නැත්නම් ලෝකේ නිරෝධය මොකද්ද කියන දැක්මකුත් ගන්නවා. එදාට තමයි සම්මාදිට්ඨිය. ආහාරයෙන් මිදෙන සම්මාදිට්ඨිය. ඒතට ඒක ගන්න පූර්ව ප්‍රතිපදාව ඔය මොකද පිළිකුල. ඒතට ඒක නොවඩින්න එපා. මේ කාර්ය මාර්ගෙ නෙමෙයි කියලා. ඒක අවශ්‍යයි. මේකෙන් කෙලස් තුනී වෙන්න තමයි අර ගැඹුර දකින්න පුළුවන්. හැබැයි සිහිනුවන තියාගන්න දැන් ධර්මයක් අහන එකේ වැදගත්කම
දැනුම.
ඒක විතරක් මදි කියන එකත් ඔළුවේ තියෙනවා. නැත්තම් රැවටෙනවා. අපි ආමන් මෙච්චර පිළිකුල වඩලා තියෙනවා. දැන් ඉතින් හරි දැන් සෝවන් වුණා තමයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. ඒවා වැඩෙන්න ඕනේ. ඒවා අපතේ යන්නේ නැහැ. ඒවා බලවත් කුසල කර්ම මතක තියාගන්න. සසරේ ගියත් හොඳ ප්‍රතිඵල තියෙනවා. ආය අපාගත වෙන්නේ නැහැ ඔය සංඥා වඩන අය. හරිද? ඒ වැඩිමේ දෙපැත්තකින් ප්‍රතිඵල තියෙනවා. එකක් තමන්ව දුකේ වැටෙන්නේ, අනිත් එක ආර්ය මාර්ගයට එන්න අර සුදුසුකම හදන දැක්ම. එහෙනම් තමයි මේ ඒවා වඩන්නේ. හැබැයි පැත්තකින් නුවණ තියෙන්න ඕන. ඕක මේ ලෝකෙන් එතර වීමද නැත්නම් මේ ලෝකයේ නීවරණ ධර්ම අඩු කිරීමද? ඒකට ආවොත් හොඳයි. මෙන්න උත්සාහයෙන් කරන්නේ. ඒකට ලෝකෙට අයිතිමත් වෙන්නේ භාවනාවට කරන්න ඕනේ. ලෝකෝත්තර කියලා මේ ලෝකෙ මුකුත් නැහැ කියලා පැත්තකට දාලා එහෙම යන්න පුළුවන් නෙවෙයි. මේ ඇදෙන්න කෙනෙක් විතරයි එළියේ මුකුත් නැහැ කියලා පැත්තකට දැක්ම නෙවෙයි. ඒක දෘෂ්ටිය. මතය තියෙන එක දෘෂ්ටිය. මේ මතයක් හදාගන්න. ඒ හිතරවට්ට ගැනීමක් නේද? එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පැනනවා. තියෙනවා කියන දෘෂ්ටිය කඩා ගන්න නැහැ කියන එකට පණින්න හොඳයි. ඒත් ඒක තව දෘෂ්ටියක්.
ඒකත්
වැරදි. මේ මුතුත් නැහැ කියනවා නෙමෙයි, ඒ තව දෘෂ්ටියක්.
සංකතීයයටල භාවනා කරත් සෝවන් වෙන්න
බෑ. ඒ කරන්න ඉතින් දැනීම විදිහට බල බලා ඉන්නේ. ඒ ප්‍රතිපදාව. එතකොට අවබෝධයි. එතකොට මේ තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. ඒකයි මේක තර්කයෙන් විතරක් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඥානං කියලා නිකන් හිතේ නෑ, පස්සන් වෙන්න ඕන. ඒක තමන්ගේ දැක්මක් වෙන්න ඕන. හරි. අහගෙන දැනගත්තු එක අනිත් පැත්තට කිව්වට ඒක දැක්ම නෙවෙයි. ඒ ඉතින් මතක තියෙනකන් ඔහේ කිය. වචන ටිකක් කටපාඩම් කරගෙන ඔහේ අනිත් පැත්තටම අමාරවමාර ඉඳී. මේක දැක්ම වෙන්නේ නෑ. දැක්ම වෙන්නේ තව වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට එන්න කියලායි මේ කියන්නේ. හරි. ඒක අපි යෝග තර්ක කර කර ඉන්න හරි ආසයි වචන ටික. ඒ දැනගන්න ඕන ටික දැනගත්තට පස්සේ මේකේ වැඩ පිළිවෙලක් තියෙනවා කරන්න. සිහිය පිහිටවන්න. අරක දැනගන්නේ නුවණ හදාගන්න. ඒ සිහියයි නුවණයි යෙදෙන කොට සති සම්පජන්න. ඒකෙන් තමයි මාර්ගය වැඩෙන්නේ. දැනගත්ත පළියටම මාර්ගය වැඩෙන්නේ. ඒක තමයි මේ සමත විපස්සනා කියලා ප්‍රතිපදාවක්. හරි. මේ දෙක වැඩෙනකොට තමන්ට ප්‍රතිඵල ලැබෙයි. ඒක ගැන බය වෙන්න ඕනේ නැහැ. ඒක වැඩි වෙ නැත්නම් ප්‍රතිඵල ලැබෙන එකකුත් නැහැ. ඒක ගැනත් බය වෙන්න ඕනේ නැහැ. බය වුණත් නැතත් සසරේ යනවා. 아무තුවෙන් මේ මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. ආයේ උපදිනවා. කොහේ උපදින්ද කියන එක වෙන එක. මැරෙන්න බය වෙන්න එපා. ඊට වඩා හොඳ ශරීරයක් හම්බ වෙනවා. අලුත් දෙයක්, අලුත් කණක් නේ. හොඳ ඒවා හම්බ වෙනවා. ඉපැද්දීම දුකයි කියලා දැකපු දවසට ඔන්න අර ලෝකෙන් මිදෙන පැත්තට ඒ ඇහි දැන් මම පෙන්නවනේ ඇහක් උපද්දන්න හේතුනේ අර තව ආයතන හදන්න හේතු සකස් කිරීම නුවණින් දැකපු දවසට තමයි ඒ ආයතනයක් උපද්දනවා කියන්නේ ස්පර්ශයක් සකස් කරනවා. එතකොට ආයතනයක් උපද්දන්න හේතු හදන්න නැති වුණ දවසට තමයි ස්පර්ශය. එතකොට පස්සේ මිදෙනවා කියලා දෙයක් කරන්න බෑ. ඒකට තියෙන හේතු නැති කරන්න. හරි. සමුදය හදන එක නවත්තපු දවසට පස්ස නිරෝධය දකි. ඔව්. එතකොට දිත්තේ දිත්ත නැත්නම් එකට එයි. අපිට බලෙන් දිත්තේ දිත්ත නැත්නම් වෙන්න බෑ. ඒ කිව්වට මම නම් දැක්කා දැක්කා විතරයි කියලා කිව්වට ඒක දිත්තේ දිත්ත නැත්නම් නෙමෙයි. නේද? ඊට වඩා ගැඹුරක් තියෙනවා මේක. කියන්නේ නිමිති ගන්න නැති, නිමිති සකස් කරන්නේ නැති මට්ටමකට આવුත් එදාට දිත්තේ දිත්ත නැත්නම් වෙයි. එහෙන් දැක්කහන් අර වතුරේ ඡායාවක් දැක්කා කියන මට්ටමට එනකොට නේද? අනිත් ආයතන වලින් ඕක අත්දකින්න නිමිති ඉතුරු කරගන්න නැති මට්ටම આવුත් එදාට Tamanටම අවබෝධ වෙයි යන්න ඕකයි දැක්කේ. ලෝකෙන් ඈතර වීම කියේ. නේද? එතකොට ලෝකෙට ආйти අර ධර්ම වලට ලාභාලාභ නින්දා ප්‍රසංසා අසායස නදනිත් සකදු ඒවට අහු නොවන මට්ටමකට එයි. ඒ කියන්නේ ලෝකෙන් මිදෙයි. ඒ වයින් නිමිති හදනකන් ලෝකෙට ආйти වෙනකන් ඉතින් අරවට අහුවේ ඒව විඳ විඳ අටලෝ දහමේ යයි. සබ්බින්දයි දුක්ඛින්දයි කියලා වැඩි වෙනසක් නැහැ. ඉතින් ඔය පවුමේ යනවා. සමහර වෙලාවට දුකයි, සමහර වෙලාවට දුකයි. අඩු වැඩි. දුකේ අඩු වැඩියක් කියලා මේක තමයි ආරෙ දැක්ම කියන්නේ. පැහැදිලි. පැහැදිලි නැති වුණත් කරන්න දෙයක් නැහැ. ඔක තමයි ධර්මය. තේරුම් ගන්න විමසනවා නම් විමසන්න ඕන. ඕක. එතකොට මේ ආයතන දැකීම ලොකු ගැඹුරක් තියෙනවා. හරි. සලායතනයේ දැකීම දෙලිම ආර්ය මාර්ගයට වැටෙන්න උදව් වෙන දැක්මක්. එතකොට මේ භාවනාව කරන්න නම් ඒකේ ආයතන ගැන හොඳට විමසන්න ඕන. ආයතන පිරිසිඳ දැකීමෙන්මයි මේ වැඩේ කරන්න පුළුවන්. හිතට හිතන්න ඕන. අපි දැනට දන්න මට්ටමින් එහාට මේකේ දකින්න තියෙනවා. මේ ආයතනයක් ඉපදීමමයි දැකීමේ ක්‍රියාව. ඒ උපදින්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. දැන් නිරුද්ධ වීම අපිට පේන්නේ. ඒකයි අනිත් ආයතනෙට බාර කරන්නේ. තව ආයතනයක් උපදන්න හේතු හදනවා කියන්නේ තව ආයතනයකට බාර කරනවා. අරන් බලන්නකො. හොඳයි. එතකොට මායාවට අහු වෙලා තමයි අපි සසරේ යන්නේ. ඒක ධර්මයක් අහලා නුවණින් විමසනකොට ඒ පිළිබඳව ඊළඟට කෘත්‍ය කරනකොට සිද්ධ වෙන දේවල් ගැන ඇහුවට වැඩක් නැහැ. ඔව් කරලා බලන්න ඕනේ. එතකොට මාර්ගය උපදී. ඒක නැතුව ඒක ගැන කතා කළාට වැඩක් නැහැ. ඒවට තමයි ඔය සක්මන් භාවනාව එහෙම කරන්න කිව්වේ. ඒ මහතේ කයට සිහිය පිහිටන්. ඒක කරනකොට තමයි මේකට මනස සකස් වෙන්නේ. හරි. සිහිය වැඩෙන. ඔව්. නෑ මෙහෙම ඒ කාලේ ගත වෙන්නේ නැහැ තමන් හරියට ප්‍රඥාව වැඩුණ දවසට. එතකන් ඉතින් සතර සතිපට්ඨානිය යෙදෙන්න වෙනවා. කය පිළිබඳව සිහිය පිහිටන්න වෙනවා. ඒක තමයි බුදු පජානන් වහන්සේගේ අවවාදය. හැම මොහොතක හෝ මේතත් පුළුවන් මොහොතේ අවදි වෙලා ඉන්නකෝ. දැන් අර රැවටිලා ලෝකේ යන්නේ. ඒක මතක් වෙන වෙලාවට සිහිය පිහිටෝ ගන්නකෝ. එතකොට අවදි වෙනවා. දැන් අවදියෙන් කිව්වට නිින්දේ ඉන්නේ. මුලාවේ යනවනේ ලෝකෙට අහුවෙන. ඒක තමයි. ඉතින් එක මොහොතක හරි අවදි වෙන්න බලන්න. ඒක තමයි කරන්නේ. සරින් සරේ සිහිය නුගෙන පිහිටන්න. හොඳයි. මේ කාලය තුල හොඳයි තුල භාවනා වල ඉන්න, ධර්ම සාකච්ඡා වල ඉන්න, සීල සමාධි ප්‍රඥා වැඩෙන කාලයක් ගත වුණේ. ඉතින් ඒවා මහානිසංස කුසල්. එතන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ඕවා උදව් වෙනවා, ප්‍රතිඵල තියෙනවා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු විලාක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා අපේවත් අපේ පවුල්වල අයවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඒක අප කියමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාති බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා. ආකාසට්ටාති බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම ඉතින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් ඉනා පුණ්‍ය කම්මේන අපිට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම් යාව නිබ්බාන ප්‍රත්‍ය. මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ ප්‍රඥා මේ බාල සමාගම. යබින් සතන් සමාගමෝ හෝතු. මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රත්‍ය. යගේ මේ අවිද්‍යාව හින්දා අපි කරන දේවල් සංකාර ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ඒ වගේම මේ මනසට අරමුණේ ධම්මසේරම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැති අනත්ත ස්වභාවය. සබ්බේ ධම්මා අනත්තාති බව. එත්තේ තිහෙටේට තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. එදාට ওই මුලාව හින්දා ඇති කරපු දුක රස කරන දුක
නවත්තයි කෙලවර කරයි අතනි බින්දති බුද්ධි. ඔක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ සිද්ධි. සබ්බේ සංඛාරා අනිච්චා තියදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ සිද්ධි. සංඛාරා දුක්ඛා තියදා පඤ්ඤාය පස්සති අතනි බින්දති සමග්ගෝ සිද්ධිය. සබ්බේ ධම්මානත්තා තියදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ සිද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති. සාදු සාදු. මේ පොත් පත්‍ර වුණා ඉන්නවනේ අරගන්න. දේම තමන් අරන් ගියේව කියෝලා ඊළඟ සතියවත් පණන් ඉන්න බලන්න ධර්ම දානය කරගන්න.
ෆොටෝ කොපි කරගෙන එන්න පුළුවන්ද?